ආයිබෝන් කියලා ඔන්න ටෙක් කතාවල හතරවෙනි පටිගත කිරීම අද සිද්ධ කරනවා. මගේ නම කාලිංග.
මම තිලින.
ඔව් මම බුද්ධික. අද අපි තුන් දෙනා ඉන්නේ WTC එකේ කොළඹ.
ඔව් අනිත් අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා ස්කයිප් හරහා. හර්ෂ
මම ඉන්නේ ගල්කිස්සින ගෙදර ඉඳන් කනෙක් වෙන්නේ.
ඔව් එතකොට අපේ දනිෂ්ක.
ඔව් අම්බලංගොඩ ඉඳලා.
ඔව් එතකොට අපේ මලින්තත් ඉන්න සම්බන්ධ වෙනවා. මලින්ත
මම ඉන්නේ නුවර.
හරි. ඒ කියන්නේ දැන් මේක අර ටිකක් යෝ ඒ කියන්නේ අන්තර්ජාලය ලෝකේ කුඩා තැනක් කරනවා කියන වාගේ අපි දැන් අපේ ලොකු පවුල කුඩා කරගෙන ඉන්නවා අන්තර්ජාලය හරහා. කට්ටියනම් අපි හොඳට ඇහෙනවා කියලා හිතනවා මම අපිත් එක්ක දුරින් සම්බන්ධලා ඉන්න කට්ටියට. බුද්ධික අපේ ප්‍රශ්න කොහොමද මේ දවස්වල?
ඔව් ප්‍රශ්න ගාලින්ග ගොඩක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම අපිට ගිය සතිය උත්තර දෙන්න අපහසු වෙච්ච ප්‍රශ්න වගේකුත් තිබුණා. ඒකත් අපි මේකට ගෙනහැලා තියනවා නේද?
ඔව් ඒක තමයි කාලේ වෙලා මදි වෙච්ච ප්‍රශ්න. එතකොට අපි හරියට සමහර දේවල් ගැන මේ ඒ කියන්නේ අපි ඒවා අත්හදා බලලා තිබෙන තින්දා හරි පිළිතුරක් දෙන්න බැරි වුණා. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්න වලට යමු නේද බුද්ධික?
ඔව් මොකක්ද අපිට පළවෙනියෙන් තියෙන්නේ?
ඔව් පළවෙනි ප්‍රශ්නය අපේ ෆෝම් එකෙන් සබ්මිට් කරලා ආපු ප්‍රශ්නයක් බුද්ධික අපිට තියෙන්නේ. අසේල පියතිලක කියලා කෙනෙක්ගේ. එයා අහලා තියෙනවා ඇත්තට මේ පළවෙනි අපිට ස්තුති කරලා තියෙනවා මේ වගේ වැඩසටහන ලංකා පළවෙනියට කරන එක ගැන. පළවෙනිම වැඩසටහන කියන්නේ පළවෙනි කියලා පොඩ්කාස්ට් එක නම් පළවෙනි එක නෙමෙයි නේ බුද්ධික.
ඔව් ඇත්තටම පොඩ්කාස්ට් ගොඩක් තිබුණා නේද?
ඔව් ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි ඇත්තටම පැන විසඳුමක් කරන පළවෙනි පොඩ්කාස්ට් එක. ඇත්ත පළවෙනි පොඩ්කාස්ට් නේ පළවෙනි මේ වැඩසටහනක් කියලා කියන බලා පත්‍රවල වගේ දේවල් වල උනාට ඇත්තටම මේ වගේ වොයිස් වලින් වගේ වුණ දෙයක් ටෙක්නිකල්
කියන ලක්ෂණ. ඔව් ඒකත් නෑ. ඒ වගේම අපි බ්ලොග් එක හරහා යනවනේ.
ඔව් ඒක තමයි.
ඒ වගේ දෙයක් උන්නේ නෑ නේද ඊට ගනි.
හරි. එහෙනම් එයාගේ ප්‍රශ්නේ තියන්නේ බුද්ධික මේ වගේ එකක්. එයා MySQL 5.1 ඉන්ස්ටෝල් කරලා තියනවලු මේ server instance configuration wizard වල අන්තිමට පියවරේ තියෙනවනේ අර බුද්ධික execute කරන්න කියලා.
ඒ
කියන්නේ ඔකෝ services ටික install වෙලා ඔක්කොම වෙනාම එතකොට error number 2003 කියලා එනවලු යාගේ මේ error එක. error එක කියන්නේ cannot connect to the MySQL server local host කියලා. error number එක 161 කියලා. එතකොට client machine එකයි server machine එකයි දෙකමත් එකයි කියලා තියෙනවා. එයා මේට අමතරව Tomcat server එක install කරත් run වෙන්නේ නැහැ කියලා තියෙනවා.
ඔව් මේ ප්‍රශ්නෙට ඇත්තටම අපි තව එයාගෙන් ප්‍රශ්න වගේක් ඇහුවා. එයා ඒකට උත්තර දීලා තිනවා. අපි ඇහුවා operating system එක මොකද්ද කියලා. එයා කියලා දිනවා Windows XP කියලා. ඒ වගේම අපි ඇහුවා තව MySQL server run වෙනවද කියලා මේ machine එකේ. එයා ඒකට නැහැ කියලා තියෙනවානේ.
ඔව් එහෙම එයා කියලා තින ඇත්තටම ඉස්සල්ලා දාලා තිබ්බ. ඊට පස්සේ ආ format කරලා install කරාට පස්සේ තමයි ආ ඉන්ස්ටෝල් කරන්න කියලා. හැබැයි මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කිව්වේ නෑ මේක යා කීපවරක් ඉන්ස්ටෝල් කරන්න හදලා පස්සේ ෆේල් වුණාද කියන එක. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බුද්ධිකර බුද්ධික දන්නේ නැති MySQL සාමාන්‍ය Windows වල සර්විස් එකක් හැටියට තමයි රන් වෙන්නේ. එතකොට ඩිෆෝල්ට් සර්විස් නේම් එක වෙන්නේ MySQL කියලා. ඉතින් දැන් දෙවෙනි පාර ඉන්ස්ටෝල් කරනකොට අර හරියට අන්ඉන්ස්ටෝල් වෙලා නැත්නම් පළවෙනි ඉන්ස්ටන්ස් එක සර්විස් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට දෙවෙනි පාර ඉන්ස්ටලේෂන් එක යනකොට අර MySQL කියන නමමයි ගන්නෙ. හැබැයි කොහොමද වෙනස් කරන්න අර තැනක් එනවා බුද්ධික අපිට නේද? අර ඉන්ස්ටලේෂන් එකේදී මොකද සර්විස් එකේ නේම් එක කියලා.
ඔව් ඒක දෙනවා. කලින්ග මට නම් හිතෙන්නේ මේ වගේ ගැටලුවක් ඇති කියලා. දැන් මෙතනදී MySQL server සර්විස් එකත් එක්ක කනෙක්ට් වෙන්න බෑ කියලා තියෙනවා.
ඔව් ඒක තමයි.
ඔව් එතනදී අපිට ගොඩක්ම සැක හිතෙන දැනක් තමයි MySQL කනෙක්ට් වෙන්නේ TCP port එකක් කරා. ඒක මං හිතන්නේ TCP 33.6 කියන port එකනේ. ඔව් ඒ port එක ඔය machine එකේ open වෙලා නැහැ කියන එක තමයි අපිට මං හිතන්නේ ගොඩක් වෙලාවට සැක කරන්න දෙන්නේ. එයාට ඒක test කරගන්න පුළුවන් Windows XP කියලා දින මෙයා ඉන්නේ net stat කියලා command
එකක් තියෙනවා. net stat වල -a කියලා ගැහුවා නම් listen වෙන port ටික ඔක්කොම පෙන්නනවා.
ඔව් එහෙම පුළුවන්. එහෙම නැත්නම් එයාට පුළුවන් දැන් මේක මේ local host එකින්ද වැඩ කරන්නේ. එයාට command window එකක් අරගෙන local host කියලා ඔය 33.6 කියන port එකට telnet කරොත් ඒත් telnet කරාම port එක ටයිම් අවුට් වෙන්නේ නැතුව මොනව හරි කනෙක්ට් වෙනව නම් ගිහිල්ලා ඒ කියන්නේ ලිසන් කරගෙන ඉන්නවා.
ඇත්තටම MySQL කියලා පෙන්නනවා බුද්ධික. ඒක කනෙක්ෂන් එක හොටෙල් net කරපුවාම. ඔව්. එයාට A කියලා ඇත්තටම -A කියලා කියන්නේ එතන ලිසන් ඔක්කොම කනෙක්ෂන් තියෙන ඒවායි ඔක්කොම ලිස්නින් වෙන පෝටුවේ පෙන්නනවා. එතකොට යා එතෙන්දී යාට බලා ගන්න පුළුවන් ඇත්තටම වෙන ඇත්තටම සමහරලාට ඒ පෝට් වෙන ඇප්ලිකේෂන් වලින් යූස් කරනවා කියලා කියන්න පුළුවන් ඇත්තටම MySQL වලින් ප්‍රශ්න බුද්ධික වෙන්නේ නැහැ. ඇත්තට මොකද 3306 කියන්නේ ඇත්තටම MySQL සඳහා පමණක්ම වෙන් වුණ පෝට් එක. ඔව්
ඒකද රෙජිස්ටර් කරපු පෝට් එක
නේ. ඔව් ඒක තමයි. ඒක නිසා මේ යාට පළවෙනියෙන්ම මට හිතෙනවා බුද්ධික මේ මම දන්නේ මගේ පෞද්ගලික හැඟීම පොඩ්ඩක් අර control panel එකට ගිහිල්ලා computer management වල administrative tools වල services වලට ගියා නම් යා සර්විසස් වලදී බලන්න පුළුවන් ඇත්තන MySQL කියලා සර්විස් එකක් තියෙනවාද කියලා ඒක රෙජිස්ටර් වෙලා.
ඒ වෙනකොට.
ඔව් ඊට වඩා ඒක තියෙනවා නම් එයාට ඒක ක්ලික් කරලා ඒක ස්ටාර්ට් කරන්න try කරන්න පුළුවන්. ඒක ස්ටාර්ට් වෙලා නැත්නම් ස්ටේට් එක.
ඔව් එහෙමත් පුළුවන්. එයාට ඒ අතරේ බලන්න පුළුවන් සමහර විට වෙනත් මොකක් හරි software එකකින් මේ port එක use කරනව වෙනත් පුළුවන්.
ඔව් මොකද දැන් සමහරල මේ මම දැකපු දෙයක් තමයි දැන් Skype UI web server එකක කොහොම install කරන්න ගියාම බුද්ධික Skype වල default port 80 කියන එක එයා පාවිච්චි කරනවා.
ඔව්. ඔව් මටත් ඒක මේ ඇවිල්ලා තියෙනවා WAMP server එක install කරාම වැඩ කරන්න يعني Apache start වෙන්නේ නැතුව යනවා Skype
run. එතකොට Skype වල options වලට ගිහිල්ලා පුළා කියන්න පුළුවන් listen port එක වෙනස් කරන්න කියලා. එයා default ටියන් ඉන්නේ 801 443 එකයි. ඒ දෙක වෙනස් කරන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙලාවට මම 80% විතර MySQL ප්‍රශ්න නම් ගොඩක් වෙලාවට ඒක නැත්නම් IIS වෙන ආයි run වෙනවා. එයා ඒක දන්නේ run වෙනවද කියලා. ඊට අමතරව මොන හරි තියෙනවද බුද්ධික?
ඇත්තටම එයාගේ තව ප්‍රශ්න කොටසක් තියෙනවා ටොම් කැට් සර්වර් එක සම්බන්ධවනේ.
ඔව්.
ඔව් අපි අපාචි ටොම් කැට් කියන්නේ ඇත්තටම ජාවා සඳහා තියෙන ඇප්ලිකේෂන් සර්වර් එක. ඒකෙදි ටොම් කැට් සර්වර් එක ඉන්ස්ටෝල් කරත් රන් වෙන්නේ නැහැ කියලා තමයි එයා කියන්නේ.
ඔව්.
එතනදිත් අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ටොම් කැට් සර්වර් එක පෝට් 8080 කියන පෝට් එකේදී තමයි ඩිෆෝල්ට් අප් වෙන්නේ.
ඔව්.
ගොඩක් වෙලාවට පෝට් එක වෙන application server එකකින් හරි web server එකකින් හරි use කරනවා.
ඔයා apache install කරලා තියෙනවා නම් අර apache උනත් install කරනකොට අහන all users ලට install කරනවද නැත්නම් තමන්ට විතරද කියලා. තමන්ට විතරක් කියලා select කරොත් එයා port එක ඇත්තටම දාගන්නේ 8080 කියලා. එතකොට ওই දෙකම run වෙනවා නම් එයාට මෙතන conflict එකක් එනවා. කොයි එකද පාවිච්චි වෙන්නේ කියලා.
ඒක ඇත්තටම එයාට වෙනස් කරගන්න පුළුවන්. Tomcat installation directory එකට ගියාම ඒක ඇතුලේ conf කියලා folder එකක් තියෙනවා. ඒකේ තියෙන server file එක edit කරලා connector කියන ඒ attribute එක වෙනස් කරලා
පුළුවන්. වෙනස් කරන් port එක වෙනස් කරාම බලන්න පුළුවන්.
ඔව් ඒකයි. තව Tomcat එක වැඩ කරනකොට තව වැදගත් දෙයක් තියෙනවා. අර Windows XP කියලා තියෙන යාගේ OS එක. ඒකෙදි environment variables තියෙනවා. ඉතින් Tomcat Java out run කරන එකක් නිසා ඒකෙදි Java home කියන environment variable එක ඇතුලේ set කරලා තියෙනවා. ඒක set කරලා තියෙනවා JDK install කරලා දින පාත් එකට. ඒ වගේම Catalina home කියලා තවත් variable environment variable එකක් තියෙනවා Tomcat use කරන එක. ඒක set කරලා දෙනවා Tomcat install කරලා දින පාත් එකට. ඒ දෙක පොඩ්ඩක් බලන්න Catalina home එකත් JDK Java home එකත් හරියට set කළාද කියලා. මම හිතන්නේ ඒ දෙක හරියට set කළා නම් ඔය port එකේ ගැටලුව නැත්තම් Tomcat up වෙන්න ඕන.
ඔව් ඇත්තනම මේ සාමාන්‍ය Tomcat එක default install කරාම Tomcat එකේ ඇත්තරම Java ඒ කියන්නේ JDK එක install කරලා තියෙනවනේ බුද්ධික Tomcat කිසි කරදරයක් නැතුව start වෙනවා නේද? ඔව් ඔව්. හැබැයි මෙයා මෙතන උත්සාහ කරලා තියෙනවද දන්නේ Apache වගේ web server එකක් එක්ක link කරන්න එහෙම. ඒ ගැන අහන්න බැරි වුණා නේ බුද්ධික අපිට.
අපි හැබැයි දැම්මනේ එදෙහිම් ප්‍රශ්නයක් දැම්ම එයා කියලා තියෙන මොකුත් වෙන web server run වෙන්නේ
නැහැ කියලා නේ. නැහැ කියලා නේ. හැබැයි Windows XP නිසා මෙයා අර ඔක්කොම install කරත් IIS එහෙම by default එන. හැබැයි IIS වල 8080 කියන port එක නම් පාවිච්චි වෙන්නේ
නැහැ. පාවිච්චි වෙන්නේ නැහැ. ඒකම අපිට දැන් මේක අපිට web එකේ publish කරන්න පුළුවන්. මේ environment variable එහෙම හරියට set up කරගන්නේ කොහොමද කියලා links දාන්න
පුළුවන්. ඔව් අපිට standard configuration file එකකුත් දෙන්න පුළුවන් නේද කට්ටියට. ඒ කියන්නේ default configuration file එක
වටේ. ඔව් ඇත්තටම Tomcat එකේ යන configuration file එක වෙනස් කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. ඔව්
default එක වැඩ
කරනවා. අර environment variable set කරන එක තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගැන අපි කොහේ හරි ටියුටෝරියල් එකක් තියෙන දෙකෙන් link එකක් දෙමු.
ඔව් හැබැයි මේ දෙකේම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යාගේ antivirus software එකක් මොකක් කර run වෙනවද කියලා. මොකද බුද්ධික දැන් සමහර firewall antivirus software වල මේ වගේ service එකක් start වෙනකොට යාට prompt කරලා අහනවා මේ service එක ඇත්තටම internet server එකක් හැටියට ඒ කියන්නේ listening port එක run වෙන්න උත්සාහ කරනවා ඉඩ දෙන්නද කියලා.
ඔව්
හැබැයි යා default දාලා තියෙනවා නම් ඒවා install කරනකොට by default block කරන්න කියලා මෙයාගෙන් අහන්නෙම නැතුව block කරනවා. එතකොට යාට කරලා බලන්න පුළුවන් ඇත්තටම දැන් Kaspersky වගේ එකක් තියෙනවනේ. Kaspersky කියලා ගොඩක් වෙලාවට මේ දේ වෙනවා බුද්ධික. ඒක නිසා ඒ වගේ antivirus firewall තියෙනවනේ පොඩ්ඩකට ඒ ටික disable කරලා
ඔව් Windows firewall එක උනත් යාට disable කරලා බලන්න
පුළුවන්. disable කරලා බලන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයක්ද කියලා. ගොඩක් වෙලාවට මේ දැන් ඇත්තටම මේ Kaspersky නම් install කරනකොටත් ඒ install වෙන application එකේ සමහර දේවල් block කරන වෙලාවල් තියෙනවා. service install කරන්න දෙන්නේ නැහැ. ඒ වගේව පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් එක පළවෙනි අන්තිම කියන්න ඕනේ මේ ගොඩක් අයගේ මිස්ටේක් එක මේක ඇත්තටම ඇඩ්මිනිස්ට්‍රේටර් හිටිය ද ඉන්ස්ටෝල් කරේ.
ඔව් ඇත්තටම අපිට ඒක අහන්න බැරි වුණා නේද
යාගේ. ඔව් ඒ මොකද එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්නේ. ආයි ඇත්තටම අසේල ඔයාට පැහැදිලි පිළිතුරක් ලැබුණ නැත්නම් අපිව ආයි සම්බන්ධ කරගන්න ඊමේල් මාර්ගයෙන් හරි බුද්ධික ඇත්තටම බුද්ධික මේල් එක දැම්මේ බුද්ධිකට ආයි කියන්නේ. එතකොට අපි ඒක ගැන හොයලා බලමු. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? ඔහා මේ අපේ හර්ෂලට දනිෂ්කට එහෙම මේ සම්බන්ධ මොන හරි කියන්න දේවල් තියෙනවද?
ඔය පෝට් බ්ලොක් වෙන වැඩේ වෙන්නේ ඉතින් මම හිතන්නේ මටත් එහෙම වෙලා තියෙනවා වෙන ඇප්ලිකේෂන් වලින් ඒවා යූස් කරන හින්දා.
ඔව් අපි පොඩි ડોකිය අපි මට නිකන් අදහසක් ආවා මම ඇත්තටම මේක මගේ බ්ලොග් එකේ ලියන්න ඕනේ කීකේ ගොඩක් කල් හිටපු එකක් මේ මල්ටිපල් වෙබ් සර්වර්ස් කොහමද එක මැෂින් එකේ තියාගන්නේ කියලා බුද්ධිගේ.
ඔව් ඇත්තටම ඒක හොඳයි නේද? දැන් අපි ඩෙවලොප්මන්ට් කරන අය ගොඩක් වෙලාවට වෙබ් සර්වර්ස්
මගේ කම්පියුටර් එක ගත්තත් මගේ එකේ තියෙනවා Apache 2 තියෙනවා Apache 2.2 තියෙනවා Apache 1.3 දුවනවා. ඉතින් මේවා කොහමද එකපාර ඔක්කොම ස්ටාර්ට් කරගන්නේ? ඒ වගේ දේ ගැන අපි එකක් ලියමුද බුද්ධිගේ?
ඔව්
ඒක හොඳයි නේද? හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. මේක ඇත්තනම් අපි ගිය සතියේ මේ උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්. මොකද මේක ගොඩක් අයගෙන් ඇහුවා මේකට උත්තරයක් කවුරුත් දන්නේ නැහැ.
ඔව් නේ මම හිතන්නේ ඔව් අපි ප්‍රශ්නේ කිලිම
ඔව් ප්‍රශ්නේ ඇවිල්ලා ප්‍රවීණ ඉන්ද්‍රනාම තමයි අහලා තියෙන්නේ. එයා මැන්ඩ්‍රිවල් ලිනක්ස් පවර් පැක් 2009 වලට සිංහල දාන්නේ කොහොමද කියලා අහලා තිබ්බත් මේක අපි මම නම් මම හිතන්නේ ලිනක්ස් දන්න දායි නම් පාවිච්චි කරන අයගෙන් අහුවත් මේ ගොඩක් අය වෙලා තියෙන්නේ මේ මැන්ඩ්‍රිවල් පාවිච්චි කරන්න
නැති නේ. ඔව් ඒක තමයි මම හිතන්නේ හේතුව වෙලා තියෙන්නේ. ගොඩක් මේ ජනප්‍රිය එකක් නෙමෙයි මම
හිතන්නේ. ඔව් ඒක තමයි. ඉතින් මේ කොහොම හරි මේකට මම උත්තරයක් හොයාගෙන ආව ඇත්තටම ලග් එකේ තියෙන සෝස් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා පුද්දික lag.lk එකේ singhala.lag.lk නේද සයිට් එක source code එකේ source code එක download කරලා ඇතනම දනිෂ්ක මේක පොඩ්ඩක් කරලා බලන්නත් පුළුවන්. ඒ මට mandriva linux video එකක් ඇතනම තිබෙන්නේ නැහැ උත්සාහ කරලා බලන්න. මේක compile කරලා install කරනවා වැඩ කරනවලු කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි keyboard එක හැඩියට එන්නේ විජේසේකර keyboard එක. සිංහල හොඳින් වැඩ කරා කියලා කිව්වා. ඒක අත්තදබල්ල කාට හරි පුළුවන් නම් කියන්න මේක වැඩ කරනවා කියලා. ඔව් ඒක මට මේ අත්තදබල්ල කියන්නේ කොහොම අපිට මේ ගොඩක් කමියුනිටි එකේ දැන් අපිත් එක්ක ඉන්න කට්ටිය ගොඩක් උදව් කරනවා නේ බුද්ධික.
ඔව් අපිට අර ස්ක්‍රීන් කාඩ් එහෙම දෙකක් ඇවිල්ලා
තිබුණා. ඔව් ඒක තමයි. ඒක ගැන ඇත්තටම සදීප පල්ලියගුරු කියලා. ඔව් එයාට ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද අපි වෙනුවෙන් මේගොල්ලෝ ඇත්තටම මේ අපිට ගොඩක් සතුටු වෙනවා මේක ඒගොල්ලන්ගේ වැඩසටහනක් කියලා ඒගොල්ලෝ ගත්ත එක. ඇත්තටම අපි මේක කිසිම බලාපොරොත්තුවක් තියාගෙන කරන්නේ නෙමෙයි. අපි කරන්නේ අපේ ඇත්තටම කමියුනිටි එකට සමාජයට උදව්වක් කරන දෙයකට කමියුනිටි එකෙන් අපිටත් ආයි එනවා කියන්නේ ඇත්තටම මේක අපේම දෙයක් කියලා වෙනව නේද?
ඔව් ඒ වගේම කියන්න ඕන ඒ අපිට ඒවල දීච්ච වීඩියෝ දෙකේ තත්ත්වයක් ගොඩක් හොඳයි නේද?
ඔව් ඇත්තටම
පැහැදිලිව තේරෙනවා.
පැහැදිලිව තියෙනවා.
ඒ වගේ
මේ අපි අර knowledge base එක හදනකොට ඔයගේ දේවල් අපිට දාන්න පුළුවන්
නේ බුද්ධි. ඔව් මම හිතන්නේ ලබන සතිය වෙනකොට ඒක අපිට පටන් ගන්න පුළුවන්
වෙයි. ඔව් ඒක තමයි. ඒක අපි පටන් ගමු. ඊළඟට
කලින්ග?
ඔව් දනිෂ්ක
කලින්ග.
ඔව්.
ඔව් අරකේ අර විජේසේකර ඩිෆෝල්ට් වෙනවා කියලා කියන්නේ මේකේ දැන් කෙනෙකුට සයුර ක්‍රමෙත් වෙන එක කියන්නේ අර ෆොනටික්ස් විදියට මේ ඩේටා එන්ටර් සිංගල් එන්ටර් කරන්න පුළුවන් විදිය. ඉතින් ඒක ගන්න පුළුවන් sayura.net/im කියන මේ වෙබ් ලිපිනයට ගියා නම් එතනින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඒ සෝස් එකේ ඔක්කොම එතනින් ගන්න පුළුවන්.
ඔව් ඒකත් දනිෂ්ක මම හිතන්නේ කම්පයිල් කරලා දැම්මොත් වැඩ කරන්න ඕනේ.
ඔව් ඔව්. sayura.net/im අපි ඒක මේ
සම්බන්ධ කරලා පොස්ට් එකක් කරනවා. ඔව් අපි ලින්ක්ස් ටික ඇත්තටම දනිෂ්ක මේක කියන්න ඕනේ. අපි ලින්ක්ස් ටික ඔක්කොම පෝස්ට් කරමු වෙබ් එකේ. ඒක කට්ටිය ලේසි වෙන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම මේක අහලා තියෙන්නේ කසුන් රණතුංග කියලා. මේක ඇත්තටම බ්ලොග් ගැන අහපු ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. එයා සිංහල බ්ලොග් එකක් එයා සිංහල බ්ලොගින් පටන් ගන්න හැදුවා කියලා තියෙන්නේ. එයාට සමහර වචන ටයිප් කරනකොට ප්‍රශ්න තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ටයිපින් වලදී ඇත්තටම අපි මේ වැඩසටහනේ අන්තිම කොටසදී මේ සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේ දේවල් කතා කරන්නේ නම් මං හිතා බුද්ධිගේ මේ ප්‍රශ්නේ එතෙන්ට ගත්තනම් හොඳයි කියලා නේද?
ඔව් එතනදී අපිට ඔකට උත්තරයක් දෙන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ අපි යුනිකෝඩ් ගැන පැහැදිලි කරනකොට මේ වැඩසටහනට එහෙනම් ඒක ඔන්න පොඩ්ඩකට පැත්තකට දැම්මා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මේ
Ubuntu.
ඔව් ඇත්තටම මේ Ubuntu ගැන ප්‍රශ්නයක්. සුමිත් කියලා තමයි නම තියෙන්නේ. එයා ඉන්නවා කියලා තියෙන්නේ දෝහා කටාරවල. මටත් මේල් එකක් දාලා තිබ්බා මෙයා එයාට Ubuntu CD එකක් ලබා ගන්න උදව් කරනවාද කියලා. ඇත්තනම් මම යාට ඇත්තටම Ubuntu website එකෙන් ඇත්තට nominee CD එකක් ඕන කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. නැත්නම් download කරන්න පුළුවන්. එයාට දැනුමක් නැති කමක් දන්නේ නැහැ. මම එයාට link එකේ ඇරියට එයාගෙන් කිසි පිළිතුරක් ලැබුණ නැහැ. හැබැයි මම දැක්ක මෙයා මේ ප්‍රශ්නෙම ගොඩක් ඒවට යොමු කරලා තිනේ. ඒ කියන්නේ groups දෙක තුනකට වගේ දාලා තිබ්බා.
يعني Ubuntu site එකේ යන්න බැරි
යන්න බැරිද කියලා එයාගේ පැහැදිලි මේකක් නෑ. මම එයාගෙන් ඒ කියන්නේ එයාට email එකක් දාලාම link එක ඇරියා මෙන්න link එක තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කරලා කිව්වනම් හරිය මොකද එයා එකක් ඉල්ලන්නේ කියලා. අනික මම තව දෙයක් කියන්න කැමතියි සමිත් මේ ඔයාගේ address වගේ දේවල් මේ public group වලදී දාන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද මම
දැක්ක
නුවන්රු නෑ තමන්ගේ පෞද්ගලික දේවල්. ඒ වගේ group වලට එවනකොට පොඩ්ඩක් තමන්ගේ පෞද්ගලිකත්වය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
ඔයා කිව්වකත් එක මට පොඩි අදහසක් ආවා මේ අපිට එක දවසකදී මේ පෞද්ගලිකත්වය ගැන ප්‍රයිවසි ගැන එහෙම මේ ඉදිරියේදී කතා කරන්න තිබුණා හොඳයි නේද? ඒ කියන්නේ ඒකත් තොරතුරු තාක්ෂණය ගැන බැලුවාම වැදගත් දෙයක් නේද? ගොඩක් කට්ටිය එක නොසලකා හරිනවා. ඒක ඒ ගැන අවබෝධයක් නැහැ හරියට.
ගොඩක් ඉදිරියේදී ඔව් දනිෂ්ක ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඒ කියන්නේ මේ ගැන අවබෝධයක් නැතිකම හා කවුරු දැනුවත් කරන්න කෙනෙක් නැතිකම කියලා මං හිතනවානේ.
ඔය ඒක මම පහුගිය දවස්වල දැකපු දෙයක් තමයි. ගොඩක් වෙලාවට ඔය අපේ groups වල එහෙම email යනකොට ඒ thread එක hijack කරන එක තියෙනවා. දැන් කතා කරගෙන ආපු මාතෘකාව නෙවෙයි මගදී වෙන එකක් ගහලා කියන තමන්ට කැමති දෙයකට ඒක
ඒ කියන්නේ කිසිම තැනකට අදාළ නැති ප්‍රශ්නයක් අහනවා මේ ඒක මැද්දේ. ඉතින් මේක කට්ටිය මන් දැක්ක ලොකුවට වාදයක් ගිහිල්ලා තියෙනවා මේක ගැන. මේ ඉතින් අනේ ඇයි දන්නේ මේ කට්ටිය මේ එහෙම කරන්නේ?
මම හිතන්නේ ගොඩක් කලාවට නොදැනුවත්කමත් වෙන්න ඇති.
ඔව් ඇත්තටම මේ ලංකාවේ නැති වුණාට ඕක බුද්ධික දැන් පිටරට ගොඩක් මේලින් ලිස්ට් වල එහෙම top posting කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ thread එකක් යනකොට උඩින් ලිව්වොත් එහෙම ඇත්තට මේක ඒකළු බනිනවා. ඉතින් දැන් අපේ අය කරන්නේ දැන් සාමාන්‍ය thread එක පල්ලෙහාට ඒ කියන්නේ ප්‍රශ්නේ අහපු තැනට යටින් නෙමෙයි ඒගොල්ලෝ උත්තර දෙන්නේ. මේල් එකේ උඩම හරියදී තමයි මේගොල්ලෝ type කරන්නේ.
ඔව් ඇත්තටම මේක මේ වෙන්නේ ඒ කියන්නේ කියෝගෙන යද්දී අර top posting ක්‍රමයේ නැතුව ඉගෙන හරියට අපි උත්තරයක් දෙනකොට වෙන්නේ ඊළඟට කියවන එක්කෙනාට පැහැදිලිව පහසුවෙන් මේක අර නිසි ගලා යාමක් කරනවා කියවන්න ලේසි ඉතින්. මේ සාමාන්‍යයෙන් ඒක අර يعني අපි කියනවා මේ යහපත් විදි හොඳ يعني මොකද
කියන්නේ
හරියට අපි පාවිච්චි කිරීමක් විදියට තමයි අපි ඒක සලකන්නේ. ඒ වගේම IRC ක්‍රමයේදී කියන්නේ අපි chat කරනවනේ එතනදි තියෙන මේ mails වල වගේම මේ කතා බහ කරද්දී කපාට පැනලා කියන්නේ එතනදී අපිට ඒ කියන්නේ තියෙන වෙනම නීතිම ඒ කියන්නේ අපි හදාගත්තු අපි කියන්නේ මේ ලංකාවේ නෙමෙයි ඒ කියන්නේ ඒ අංශවල ඉන්න කට්ටිය එයා මොකද සංඥාවක් දෙනවා. එතකොට එයාට ඒ අදාළ වාරදී ඒ මේ මීටින් එක ඒ සාකච්ඡාව හසුරවන කවුරු හරි ඉන්නවනම් එයා ඒ අදාළ අවස්ථාව යොමු කරනවා. එතකොට අර මගදී ගැටණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට හැම එක්කෙනාටම මේ නිසි අවස්ථාව ලැබෙනවා. ඒකෙදිත් මේ වගේ දේවල් පාවිච්චි කරනවා.
ඔව් ඒ වගේම ඔව් ඒක තමයි දනිෂ්ක. දැන් ඒ වගේම තවත් දෙයක් තමයි මේ මම දැකලා තියෙනවා මේ group වලදී හැම කට්ටිය මේ ඒ කියන්නේ පිළිතුර ඉල්ලන එකත් ඒ කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන එතන ඉන්න එයාට පිළිතුර දී යුතුයම කියන මට්ටමකින් තමයි සමහර අය ප්‍රශ්න අහන්නේ. ඉතින් එතකොට අර පිළිතුර දෙන්න ඉන්න මනුස්සයට උනත් හිතෙනවා මේ මනුස්සයට උත්තරයක් දෙන්න ඕනේද කියලා. දැන් නේද? ඒ වගේ නිකන් කිසිම අර
ඔව් ඒ කියන්නේ දැන් ඇත්තටම අවදයක් තමයි මේ දේවල් වලදී ගොඩක් වෙලාවට අර ප්‍රජා වෙනුවෙන් වැඩ කරද්දී තමන්ගේ ඒ කියන්නේ ප්‍රධාන වෘත්තිය වගේ දෙයක් කරන ගමන් අමතරව තමයි ඒ දේට අමතරව මෙහෙම වැඩ කරන්නේ. ඉතින් අපි මේ ඊමේල් එකක් හරි IRC එකේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ හැම දෙයකටම අපිට පොඩ්ඩක් රැඳී ඉන්න වෙනවා. මොකද සමහර වෙලාවට ඒ කියන්නේ ඒ මේ ඒ වෙලාවේ ඉන්න හැමෝම වෙන වැඩක ඉන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉන්න වෙනවා. ඉතින් නැත්නම් සමහරට තමන් අහන ප්‍රශ්න ගැන මීට කලින් අපිට දැන් අර මේ Linux ප්‍රශ්නේ දුණා වගේ කියන මීට කලින් මේ ඩිස්ට්‍රිබියුෂන් එක කවුරු පාවිච්චි කරලා නැහැ. ඉතින් අපිට වෙලාවක් අවශ්‍ය වෙනවා. මම උදාහරණයකට ඒක ගත්තේ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් අර ඉවසීමෙන් ඉන්න වෙනවා. ඇත්තටම කලින් කිව්වේ නැත්නම් ඉතින් අර උත්තර දෙන එකත් එපා වෙනවා. ඔව්.
නෑ අනෙක් එක මේ මම නම් හිතන්නේ ඒක නෙවෙයි කම නිසා මේ
ඔව්.
අර හැමෝම හැමතිස්සෙම දැන් ෆෝරම් දාන්න කට්ටිය මේවා ගැන දාන්න කට්ටිය එහෙම කරන්නේ නොදැනුවත් කම නිසා. ඉතින් අපි පුළුවන්තර ඉක්මනට දෙමු ඒගොල්ලන්ට.
ඔව් ඇත්තට මේ අර ඒගොල්ලන්ගේ ඩිස්කරේජ් කරන්න කියන දෙයක් නෙමෙයි අපි පොඩ්ඩක් දැනගන්න. එතකොට ඊළඟ සැරේදී දන්නවනේ ඇත්තට සමහරලාට දැන් මුල් කාලේ මම උනත් ගෲප් වලට ගියාම මට තේරුන්නේ නැහැ මාත් ඉතින් ඊතගින මේ මිනිස්සු ඇයි අපේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්ටි කියලා. ඉතින් ටිකක් දාස ඒව කියවල බලනට අනිත් අය ප්‍රශ්න අහන්නේ කොහොමද? ඇයි මේ අනිත් අයගේ වලට උත්තර දීලා මගේකට උත්තර දෙන්නේ නැති වුනාම? ඉතින් ඒ වගේ තියෙනවා. අනිත් දෙක තමයි දැන් ෆෝරම් ගෲප් වල යනකොට පොඩ්ඩක් අර සර්ච් කියන ඒවා පාවිච්චි කරලා මීට කලින් වෙන කෙනෙක්ගේ ප්‍රශ්න අහලා තියෙනවද ඒ වගේ අහනවා නම් ගොඩක් වෙලාවට හොඳයි කියලා මට හිතෙනවා නේද දැන් සමහර ෆෝරම් වල එහෙමනම් අනිවාර්යෙන් කියලා තියෙනවා ඒක රූල් එකක් හැටියට ඔය ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා සර්ච් කරලා බලන්න මේ ප්‍රශ්න මීට කලින් අහලා තියෙනවද කියලා නේද
මේ ගැන ගොඩක් කතා කරන්න පුළුවන් ඇත්තර ඔනේ වෙනම වැඩසටහනක් කරන්න ගන්නට
වගේ නේද ඔව් ඒක තමයි අපි ට්‍රැක් එකේ
ඉඳලා පන්න අපිත් ඊළඟ ප්‍රශ්නේ
දැන් ඔව් ඒක තමයි දැන් මේ අද ටිකක් රෑ වෙලා තියෙනකේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ රුවන් කියලා කෙනෙක්
දිග ප්‍රශ්නේ
නම් ගොඩාක් දිගයි එයා කියලා තියෙන එයා ෆ්‍රී වෙබ් හොස්ටින් එකක් අරන් තියනවලු ඒක ෆ්‍රී වෙබ් හොස්ටින් එකේ යාට සබ් ඩොමේන් එකක් තමයි දීලා තියෙන්නේ ඉතින් ඒකේ ඊට පස්සේ එයා තව ෆ්‍රී ඩොමේන් නේම් එකක් අරන් තියනවලු තව නමකින් මෙයා මෙතන හෝස් කරලා තියෙන්නේ වර්ඩ්ප්‍රෙස් එකක්ලු. දැන් ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මෙයා කරන්න හදන වැඩේ එයා කියන්නේ දැන් එයා අර එයාට ෆ්‍රී ගත ඩොමේන් එකේ යාර ෆ්‍රී හෝස්ටින් දීපු තැනට රීඩිරෙක්ට් කරලා තියෙනවා. රීඩිරෙක්ට් කරනවා කියන්නේ ඒකට දාලා තියනවලු. හැබැයි දැන් මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොමේන් රීඩිරෙක්ට් වෙනකොට ප්‍රශ්නයක් එනවා. මොකද වර්ඩ්ප්‍රෙස් වලට දීලා තියෙන ඩොමේන් එක ආපෝ ලූප් වෙන ගතියක් තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි යා බලන්න ඕනේ වර්ඩ්ප්‍රෙස් වලට යාගේ මේන් ඩොමේන් එකේ නම දීලා තියෙනවද කියන එකයි. ඊට පස්සේ එයා ෆ්‍රී ගත්ත ඩොමේන් එක එයාගේ ෆ්‍රී හෝස්ටින් account එකට හරියට උඩින් පාක් කරලා තියෙනවද කියලා. add-on domain එකක් හැටියට නෙමෙයි existing domain එක උඩින් පාක් කරලා තියෙනවද කියලා. නැත්තම් වෙන්නේ වර්ඩ්ප්‍රෙස් වල දන්න ඇති වර්ඩ්ප්‍රෙස් එකේ settings වල දීලා තියෙන domain එකට හැමතිස්සෙම හැම වෙන request එකක්ම යා redirect කරනවා. ඉතින් ඒක නිසා පළවෙනියෙන්ම අංක එක කර යුත්තේ ඔයා ෆ්‍රී ගත්ත ඩොමේන් එක හරියටම සෙටප් කරගන්න ඔයාගේ ෆ්‍රී හෝස්ටින් account එකට. ඒ කියන්නේ add-on domain එකක් හැටියට. එතකොට ඔයාගේ park කරන්න ඕනේ ඔයාගේ sub domain එක උඩට ඔයාගේ add-on domain එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆ්‍රී ඩොමේන් එක WordPress වලට දෙන්න. එතකොට ගන්න redirection එක වැඩ කරනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ ෆ්‍රී හෝස්ටින් account වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ domain parking කියන එක කරන්නෙත් එයා මේ රීඩිරෙක්ෂන් එකක් හැටියට. ඒ කියන්නේ උඩින් පෙවුනට ඇතුලෙන් එන්නේ ඇත්තම රීඩිරෙක්ෂන් එකක්. එතකොට මේක ඉන්ෆිනිට් ලූප් එකක් වෙනවා. වර්ඩ්ප්‍රෙස් වලින් අතෙන්ට ලූප් ෆෝවර්ඩ් කරනවා. අතෙන් ආයෙ අර පැත්තට ෆෝවර්ඩ් කරනවා. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ දේවල් හරිම අමාරුයි මේ කරන්න. මොකද එයා කළා ගොඩක් වෙලාවට කළා තියෙන URL ෆෝවර්ඩින් ගැන තමයි කළා තියෙන. URL ෆෝවර්ඩින් කියන එක ඇත්තටම වර්ඩ්ප්‍රෙස් එක පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යෙන් ෆ්‍රී හෝස්ටින් account එකේ ඔයාල ගත්ත ෆ්‍රී ඩොමේන් එකේ හෝස්ට් කරගන්න බැරි නම් real domain එකක් හැටියට URL ෆෝවර්ඩින් වගේ දේවල් පාවිච්චි කළා නම් මේ දේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතන ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද බුද්දික?
ඇත්තටම යාට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඇති නේද?
ඔව් මොකද
දැන් මේ ප්‍රශ්නේ දිහා බැලුවාම මට අපේ වැඩසටහන ගැන පොඩි සතුටක් ඇති වුණා. මොකද මේ වගේ ප්‍රශ්නයකට දැන් අපි මේ දීපු උත්තරේ වගේ දැන් මෙහෙම දීර්ඝව පැහැදිලි කළා උත්තරයක් වෙන ෆෝරම් එකකින්වත් ගෲප් එකකින්වත් බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි නේද?
ඒ
කියන්නේ මේක දැන් අපි මේක වචනෙන් විස්තර කරනවා විතර මං හිතන්නේ ඒක දැනෙනවා කියලා.
ඔව් ඒක අඩිට කර දැන් මේ වගේ දිග ප්‍රශ්න ආපම ෆෝරම් වල ගොඩක් අය කම්මැලි වගේ වලට උත්තර
දෙනවා. ඔව් ඒක අපිත් සමහරවිට
හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට උත්තර.
අපි ෆෝරම් වල මේල් එකේ වෙනකොට මේ වගේ වල ටිකක් කියවන්න කම්මැලිනේ.
ඔව් ඇත්තටම.
මොකද ඇත්තටම මේ මොකද මේල් එක දිග අරගෙන විනාඩි 5න් පාඩ මේල් බල බල ඉන්නේ නැහැනේ. ඔව් හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට අපි යමු නේද? රුවන් ඇත්තටම මට මේක තේරුන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ආයෙ ප්‍රශ්න යොමු කරන්න අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්න. ඇත්තන රුවන් URL ෆෝවර්ඩින් කියන එක මෙතෙන්දි භාවිතා කරන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කෙලින්ම හැමතිස්සෙම ෆ්‍රී හෝස්ටින් account එකට ඔයාලට ඩොමේන් එක ඇඩ් කරන්න හැකියාවක් නැත්නම් මේක කරන්න බෑ කියන එක තමයි රුවන් මට කරන්න කියන්න තියෙන්නේ. දර්ශන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එයා කියලා තියෙනවා Linux Mint ගැන දැනගන්න කැමතියි කියලා. ඒවා install කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. Special features මොනවද ඒකේ තියෙන්නේ කියලා අහලා තියෙනවා. ඊටසේ web development කරන අයට සුදුසු Linux versions මොනවාද? පොඩ්ඩක් මම මේ මෙතනදී චුට්ටක් කතා කරන්නම් මේ Linux ගැන. මේ අපේ කට්ටියගේ පොඩි අදහසක් තියෙනවා මේ Ubuntu පාවිච්චි කරොත් ඉගෙන ගන්න බෑ, Fedora පාවිච්චි කරන්න ඕනේ. Fedora පාවිච්චි කරොත් ඉගෙන ගන්න බෑ, මේ Debian පාවිච්චි කරන්න ඕනේ. Debian පාවිච්චි කරොත් නෙමෙයි ඉගෙන ගන්න පුළුවන්, සමහර අය කියන්නේ Nopix පාවිච්චි කරන්න කියලා. සමහර අය කියයි වෙනද. ඇත්තටම Linux kernel එක කෝක ගත්තත් එක kernel එකක් තියෙනවා. එතකොට ඕක උඩ දුවන හැම දෙයක්ම එකම දේවල් තියෙනවා. වෙබ් සර්වර් එක ගත්තොත් Apache තමයි දුවන්නේ. ඊට පස්සේ UI එක ගත්තොත් එක්කෝ ජිනෝම් එක්කෝ KDE Xspace ඕ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ Linux distribution එක කෝක වුණත් ඉගෙන ගන්න බෑ කියලා දෙයක් නැහැ Linux වලදී. මොකද ඒක මත දුවන ඇප්ලිකේෂන් කෝකේ ගත්තත් එකයි. ඉතින් ගොඩක් වෙලාට වෙන්නේ මේවා අර පැකේජ් කරලා තියෙන විදිහේ වෙනස්කම් මිසක් තියෙන ඇප්ලිකේෂන් වලවත් ඒවා ෆන්ක්ෂනැලිටි වලවත් වෙනසක් නෙමෙයි නේ. දනිෂ්ක මොකද කියන්නේ?
ඔව් ඇත්තටම ෆන්ක්ෂනැලිටි ගත්තොත් එහෙම ගැටලුවක් නැහැ. ඉතින් වෙනස තියෙන්නේ අර සමහරවල්ලාට දැන් අර ෆෙඩෝරා කියන එකවල අර ආරක්ෂිත බව ගැන පොඩ්ඩක් හිතනවා. දැන් අර පොඩි පොඩි වෙනස්කම් වගේ තියෙන කාලෙන්නේ නේද? ඉතින් දැන් මින්ට් එක ගත්තොත් එහෙම ඒකේ අර සමහර කොටස ඒ කියන්නේ සමහරක ගැන දේවල් ගැන අනුකූල නැහැ. අර මේ මොනවද ඒ කියන්නේ නන් ෆ්‍රී කොටස් ඇතුළත් වෙලා තියෙන වින්ඩෝස් කොඩෙක්ස් නැහැ.
ඒක ඇත්තටම
ඉගෙන ගන්න බාධාවක් නෙමෙයි ඒක. ඉතින් ඉගෙන ගන්න තමයි ඉගෙනගෙන අරමුණ ඉගෙන ගැනීම නම් මේ පුළුවන්. ඉතින් අරමුණ සහ ඕනාව තියෙනවා නම් ඒ අදාළ ඩිස්ට්‍රිබියුෂන් එක ගැටලුවක් එන්නේ නැහැ.
ඔව් ඇත්තටම අනිත් එක දනිෂ්ක මේ non free දේවල් ඇතුළත් කරා කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එකේ වරදක් කියලා කියන්න බෑ ඒක ඇත්තටම. මොකද non free දෙයක් කියලා කියන්නේ කෝඩ් එක ඕපන් සෝස් දෙන්නේ නැහැ කියන එක මිස ඒක හොඳ නැහැ කියන මතේ ඉන්න නරකයි කියලා මම හිතනවා. මොකද දැන් ඇත්තටම ගත්තොත් දැන් Linux distribution ගොඩක් ප්‍රශ්නයක් තමයි. දැන් අපි ගත්තොත් එක පාඩ ගත්ත ගමන් MP3 එකක් අහන්න බෑ. එතකොට VCD එකක් බලන්න බෑ, DVD එකක් බලන්න බෑ. ඉතින් මේ හැමදේම කරන්න අර non free කියන codecs ටික අපිට අවශ්‍ය වෙනවා. නේද?
අනිවාර්යයෙන්.
ඉතින් ඒක නිසා එතකොට මේ Mintel දී කරපු දෙයක් තමයි අර ওই non free කියන elements ටිකත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දැන් අතන Ubuntu ගත්තත් අර මේ අපිට පුළුවන් මේ කියන්න යාට මේ නෑ non free ටිකත් ගන්න කියලා පස්සේ කියන්න පුළුවන්.
ඔව් දැන් Ubuntu වලදී අපිට ඩිෆෝල්ට් එන්නේ නැති එක මට නම් ඒ දැසල මේ කරදරයි. මොකද CDMA පාවිච්චි කරපින්ද අලුතෙන් කොඩෙක්ස් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ගියම ගොඩක් මේ කරදරයි. ඒ හින්දා Linux Mint පාවිච්චි කරන එක ඒ අතින් පහසුයි.
ඔව් ඇත්තටම මේ මලින්ද මේ Mint කියන්නේ Ubuntuමයි නේද?
ඔව් Ubuntuමත් තමයි බේස් වෙලා තියෙන්නේ. ඒකේ වෙනසකට තියෙන user interface එක ටිකක් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම Mint එකෙන්ම හදන tools කිහිපයකුත් මේ එකතු කරලා තියෙනවා Mint menu වගේ.
මලින්ද මේ එයා ප්‍රශ්නේ අහලා තිනවා මේ ඉන්ස්ටෝල් කරන්නේ කොහමද ඒ වගේ දේවල් මොන හරි වෙනසක් තියෙනවද Ubuntu ඉන්ස්ටෝල් කරනවට වඩා Mint වල?
නෑ Ubuntu ඉන්ස්ටෝල් කරන විදිහටමයි Mint එකත් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ.
Mint එකෙන් Ubuntu වල වගේ CD එහෙම ලබා දෙන්නේ නෑ නේද? අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන නේද?
ඔව් ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. Ubuntu වල නම් අපිට ගෙන්න ගන්න පුළුවන් CDs.
Mintel නම් මට ඇත්තටම හරි ගිය නැති එකක් තමයි Mintel KDE කියන්නේ community edition එකක් කියලා. ඒක හැමදෙස්සෙම පොඩ්ඩක් පස්සෙන් නේද ඉන්නේ මේ Kubuntu distributions උත් එක්ක.
ඔව්.
ඉතින් GNOME පාවිච්චි කරන කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉතින් ටිකක් KDE පැත්තට බරින්ද ටිකක් Mint පාවිච්චි පොඩ්ඩක් අඩු වුණා.
ඔව් ඒ වගේම එයා අහලා තියෙනවා web development කරනවා නම් මොනවද හොඳ කියලා. දැන් මලින්ත මොනවහරි දැන් ඔයා කරන නිසා ඔයාට අත්දැකීම් ඇති එතන ඒකෙදි මොනවා හරි තියෙනවද? කියන්නේ ස්පෙෂල් ෆීචර්ස් තියෙනවද මොනවා හරි වෙබ් ඩෙවලොප්මන්ට් වලට?
අපිට සාමාන්‍යයෙන් ඉතින් ඕනම ඩිස්ට්‍රිබියුෂන් එකකට ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා. දැන් මම Dreamweaver වගේ මේවට Linux වලදී පාවිච්චි කරනවා, Quanta Plus, Bluefish, Aptana වගේ ඒවා.
ඒ කියන්නේ දැන් මලින්ද ඩිස්ට්‍රිබියුෂන් එක ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට ඕන එක දැන් ඇත්තටම වෙබ් ඩෙවලොප්මන්ට් වල ගොඩක්ම අවශ්‍ය වෙන්නේ වෙබ් සර්වර් එකකුයි ඩේටාබේස් සර්වර් එකකුයි ඊට පස්සේ PHP වගේ ලැන්ග්වේජ් එකකුයි දුවන්නනේ. ඉතින් මොන ඩිස්ට්‍රිබියුෂන් එකක් ගත්තත් මේ ටික තියෙනවා. පහසුවෙන් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. මොකද ඉන්ස්ටෝල් කරනකොටම වෙබ් සර්වර් එකක් හැටියට ඉන්ස්ටෝල් කරනකොට මම වෙබ් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න PHP දාන්නකොට PHP ටික එයා ගන්නවා. MySQL දාන්නකෝ MySQL ටික දාගෙන අර සර්විස් ටික ස්ටාර්ට් කරගන්න තියෙන එක විතරයි තියෙන්නේ නේද?
කලින්ග අපි මෙහෙමත් උත්තර දෙන්න දැන් අපි ඉස්සෙල්ලා ඉන්ස්ටෝල් කරන එකට සංසන්දන කරේ Ubuntu එක්ක. ඒ කියන්නේ ඒ අහපු ප්‍රශ්නේ අහපු කෙනා Ubuntu එකක්වත් කිසිම Linux distribution එක කලින් ඉන්ස්ටෝල් කරලා නැත්නම් මලින්ද ඔයා මොකද හිතන්නේ මේ Ubuntu sorry මේ Mint එක ඉන්ස්ටෝල් කරන එක? ඒ කියන්නේ ඒක විශේෂ අමාරුකමක් තියෙනවද? මේ කියන්නේ කලින්ම ඉන්ස්ටෝල් කරලා නැත්තම්
නැහැ. දැන් Ubuntu ඉන්ස්ටෝල් කරන විදිහත් බොහොම සරලයි මම නම් හිතන්නේ. මේ
නැහැ Mint එක ගැන කිව්වොත් කලින්ම ඒ කියන්නේ Ubuntu එක මේ
සංසන්දනය ඔව් දැන් Ubuntu මතම බේස්ලා තින්ද Ubuntu වල විදිහටමයි Mint එකත් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.
සෙටප් මෙනුස් එහෙම ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරද්දී යන මෙනුස් මම කියන්නේ ඒවයි විස්තර ඔක්කොම තියෙනව නේද? ඒ කියන්නේ අපිට සරල
මට එක දෙයක් කියන්න තියෙනවා, මේ ලිනක්ස් පළවෙනි සැරේට දාන කෙනෙක් නම් තමන්ගේ පරිගණකයට දානවා නම් එක්ක ඩේටා බෑකප් කරගන්න කියලා. මොකද ඒක තමයි අපේ ගොඩක් කරන වරද. මොකද ලිනක්ස් වලදී පාටිෂන් කරනකොට මේ අහනවා කෙලින්ම මේ ෆුල් ඩිස්ක් එක පාවිච්චි කරන්නද කියලා. ඒක තමයි ඩිෆෝල්ට් එන එක. ඒක දාලා නෙක්ස්ට් කරපු ගමන් මුළු හાર્ඩ් ඩිස්ක් වල තියෙන ඔක්කොම ටික නැති වෙනවා. ඒක නිසා පුළුවන් නම් තමන්ට එක්ස්ට්‍රා හાર્ඩ් ඩිස්ක් එකක් හොයාගෙන අර අතර වින්ඩෝස් හරි මොන හරි වගේ වෙන ඩේටා තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවනේ, ඒක විසන්දි ඒ කියන්නේ ගලවලම දාලා පොඩි ටෙම්පරරි හાર્ඩ් එකක් හොයාගෙන ඒකේ දාලා පොඩ්ඩක් පුරුදු වුණාට පස්සේ මොකද පාර්ටිෂන් කරන එක ටිකක් දැනගෙන කරන්න ඕනේ කියලා මම හිතනවා.
ඒ කියන්නේ අපහු වින්ඩෝස් වලින් ඒවා කියවන්න බෑ. ඒ කියන්නේ
ෆයිල් සිස්ටම් එක වෙනස් නෙමෙයි, අර වින්ඩෝස් වල තියෙන ඩේටා ඔක්කොම මැකිලියන්න පුළුවන්. වැරදිලා පොඩ්ඩක් හරි ක්ලික් එකක් දෙයක් ගියොත් මේ ළඟදී හැම දෙයක් වුණා නේ දනිෂ් කෙක්කනෙට්ට.
බද
මේ ලිනක්ස් ලිනක්ස් වින්ඩෝස් තියෙන මැෂින් එකේ ලිනක්ස් උද්දාන්න ගිහිල්ලා මුළු වින්ඩෝස් වල තිබ්බ ඔක්කොම ඩේටා ටික මකාගෙන තිබ්බා.
නිවැරදි. දැන් මටත් උනා, මම මුලින්ම ලිනක්ස් දාද්දී මගේ මටත් හිතාගන්න බැරුණා ඇත්තටම මේ හાર્ඩ් එකේ තියෙන්නේ කොහොමද කියලා. අර C drive D drive කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මගේ අතින් මැක්ුණා. ඉතින් මේ මම මුලින්ම දාද්දී එහෙම වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය
ඔව් ඒක නිසා. ඉතින් ඒකට අපිට කියන්න පුළුවන් හොඳම වැඩේ තමයි data කොහෙට හරි බෑකප් කරන්න. කියන්නේ C drive එක D drive එකට copy කරන්නේ වෙන කොහෙට හරි, එක්කෝ අඩු ගන්න USB එකට ගන්න, එක්කෝ මම නම් කියන්නේ ඇත්තටම secondary hard disk එකක්. ඒ කියන්නේ දැන් hard disk වල මිල ගන්නවොත් එච්චර නැති ඉඳ පොඩි hard disk එකක් හොයාගෙන Linux එකට test කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. නැත්තම් live CD එකක් හැටියට පාවිච්චි කරත් වරදක් නැහැ. හරි, එහෙනම් අපි
ඊළඟට මේ දැන් Windows මේ mint install කරනකොට mint for win කියලා windows installer එකකුත් දෙනවා. මේ ඒක අර ubuntu වලින ruby මත තමයි බේස් වෙලා තියෙන්නේ.
ඔව්, එතකොට ඒ කියන්නේ මලින්ට windows වල ඉඳන්ම linux එකේ installation එක start කරන්න පුළුවන් නේද?
ඔව්.
හරි, එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. මම හිතන්නේ බුද්ධික මේ ප්‍රශ්නේ කිව්වලා වහ බුද්ධිකයි කට්ටිය උත්තර දුන්නා නම් මේක ගොඩක් හොඳයි කියලා හිතනවා මට. අපේ ඉද්ද තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ.
එතරම් අහලා තින්නේ එයා ගණිතංශෙන් උසස් පෙළ කරනවා කියලා තියෙනවා. ඒ වගේම software engineer කෙනෙක් වෙන්න ආසයි කියලා තියෙනවා. ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕන? ඒකම තව කියලා තියෙනවා එයා Java ඉගෙන ගන්නවා කියලා. Java ඉගෙන ගන්නවා. ඒකට gedarin වැඩි කැමැත්තක් නැහැ කියලා තියෙනවා නේද? හර්ෂ ඇත්තටම දැන් මේකට උත්තරයක් දෙනකොට දැන් හර්ෂ lecture එකෙන් එහෙම කරන්න කෙනෙක් විදිහට කොහොමද අපි දැන් පටන් ගන්නේ? කොහොමද මෙයාට මොනවා කිය උපදෙස් දෙන්න පුළුවන්?
A-level කරන නිසා හැබැයි මේක පාට උත්තර දෙන්න අමාරුයි. හොඳම වැඩේ තමන්ගේ හැකියාව මොකද්ද කියලා මුලින් අඳුර ගන්න
ඕනේ.
ඒ කියන්නේ දැන් අපි software engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා සවතිබට සමාල්ලාට එයාට ඊට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙන මේ අංශකින්. හැබැයි ගණිතය කරන නිසා සමාල්ලාට අර logic සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ software engineering කරනවා නම් ඉතින් ඉස්සලම ලැන්ග්වේජ් එකක් අල්ලගෙන ඉන්නේ නැතුව, දැන් Java නම් Java විතරයි, .NET නම් .NET විතරයි නැතුව අපි බේසික් දැන් ඉස්සරහට හැමතිස්සෙම පාවිච්චි කරන ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ගැනයි. ඊට පස්සේ එතනින් එහාට software engineering life cycle එක ගැන හොඳ දැනුමක් අරගෙන ඒ වගේ එක තැනකට කොටු නොවි දිගටම කරන් යන්න පුළුවන් නම් හොඳයි.
ඔව්, මට ඇත්තටම පෞද්ගලිකව කියන්න පුළුවන් දෙයක් තමයි දැන් යා ආසනං ඒකට software engineer කෙනෙක් වෙන්න මම හිතන්නේ ඒක තමයි යාට හොඳටම يعني උනන්දුවෙම කරන්න පුළුවන් දේ. එයා කැමතිනේ ඒකට.
ඔව්, ඇත්තටම ඒක ඇත්ත බුද්ධික. ඒ කියන්නේ තමන් දැන් මම වුණත් මම කරන රැකියාව ඇත්තටම සතුටින් කරන්නේ මං කැමති දෙයක් මට කරන්න ලැබිච්ච නිසා. රැයල් වෙනකන් උනත් ඉඳලා ඒ වැඩේ කරා. මොකද software engineer කෙනෙක් වෙනවා නම් මම කියන්නේ පළවෙනියම කැපවීම ගොඩක් අවශ්‍යයි බුද්ධිකනේ. ඒ කාල වේලාව
ඒ වගේම නිකන් රස්තාවක් විතරක් කියලා හිතාගෙන කරන්න එපා. මම හිතන්නේ එතකොට ඇත්තටම ඒක නිකන් සීමා වෙනෝනේ ගොඩක්.
ඔව්, ඒක ඒ කියන්නේ දැන් ඇත්තටම මම software engineer කෙනෙක් වෙන්න කියලා කිව්වොත් එහෙනම් මට ඒක ආදක්ක කරන්න බෑ. මොකද දැන් ඇත්තට ඒක කරන්න බෑ කියන්නේ හැකියාව නැහැ කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මේ කෝඩින් කරන එකත් ඇත්තටම ආර්ට් එකක් නේ බුද්ධික. ඒ කියන්නේ ඒක ගැන ආදරයක් තියෙන්න ඕනේ. දෙයක් කරලා බලන්න ආසාවක් තියෙනවා. දැන් අපිට උනත් දැන් කෝඩ් එකක් හදන්න ගියොත් මම හරි කම්මැලි කමෙන් මොකක් හරි මගේ දෙයක් උනත් කරගන්නේ මම හැමදෙස්සෙම බලන්නේ කාට හරි කියලා කරගන්න බලන්න කියලා. ඉතින් එහෙම නැතුව තමන් ආසනම් කෝඩ් එක දැන් ඇත්තටම බුද්ධිකලයි අපි අතර තියෙන වෙනස ඒකයි. දැන් බුද්ධික කැමති මොකක් හරි දෙයක් ටෙස්ට් කරලා බලන්න, කෝඩ් එකක් ලියලා බලන්න, තව දෙයක් ගැන ওই ප්‍රෝග්‍රෑමින් ගැන හොයලා බලන්න. මේ බුද්ධිකේ ඒක තියෙනවා නම් ඇත්තටම ගොඩක්
ඒකට ඇත්තටම කියන්නේ උණ කියලානේ.
ඔව්. ඒක කියලා කියන්න පුළුවන්
ඒක. ඔව් ඇත්තටම දැන් මම දන්නා බුද්ධිකර 12 1 2 බැලුවත් කරන්නේ කෝඩින් කරන එක. දැන් ඒ වගේ යාට කැමති නම් ඒ වගේ ඇත්තටම සමහර ලා software engineer කියන්නේ වෙන ලයිෆ් එකක් නැති කෙනෙක් වගේ.
ඔව් ඇත්තටම ඒ වගේ නම් අපිට ගොඩක්
අතට ගන්න. හැබැයි බය කරන්න හොඳ නැහැ. සමහර අය ඉන්නවා හැමදේම බැලන්ස් කරගෙන ඉන්න මේ අපි වගේ.
නෑ ඒ ඇත්තට එහෙම කියන්නත් බෑ හර්ෂ. මොකද දැන් සමහර අයට රැකියා කරන ස්ථානයේ ලැබෙන වැඩ කටයුතු අනුව සමහරලාට උදේ රැද දවල්ද කියලා ඒක තීරණය කරන්න බෑ.
ඒක වැඩ කරන තැනත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා ගොඩක්. හුඟක් වෙලාවට software web පැත්තට ගියොත් ඉතින් මේ රැක් දවලක් කියලා නෑ නේද ඔෆිස් වල.
ඕ ඒක
ප්‍රොජෙක්ට් එක මුල පටන් ගන්නකොටම ඒක කිසි දෙයක් බලාපොරොත්තු තියාගන්න එපා. පටන් ගන්න ඊට පස්සේ තමයි ඉතින් තමන් හදාගන්න ඕන තමන්ගේ.
මොකද දැන් ගොඩක් කට්ටිය software මේ හැමෝම කරන්න හින්දා software කරන්න ගිහිල්ලා ටිකක් කල් යනකොට මේක ගැන කලකිරෙනවා. අනේ මේක කරන්න බෑ මට රැ වෙනකන් ඊට පස්සේ වෙන ජොබ් හොයනවා. ඒක නිසා software කරනවා නම් අර කැපවීම අසාව ගොඩක් තියෙන්න ඕනේ නේ මාත්
එක්ක මේ කියන්න තියෙන්නේ මේ software engineer කෙනෙක් වෙන්න කියලා දැන් software engineer කෙනෙක් උනන් පස්සේ මොකද ඊළඟට කරන්න කියලාත් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ නිසා එකතරකට කොටු වෙලා ඉන්නත් එපා software engineer කෙනෙක් වෙන්න මුලින්ම ඒකට මුලින්ම අර තමන්ගේ skills ටික හදාගන්න මේ මොන හරි programming language එකකින් හරි නැත්නම් දෙක තුනකින් හරි ඊට පස්සේ තමන් ඉතින් එහාට කොහොමද යන්නේ කියලා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්තට යනවා නම් එහෙම නැත්නම් ටීම් ලීඩ් වෙලා ඊට පස්සේ අර ටෙක්නිකල් පැත්තෙන්ම ඉහළට යන්න පුළුවන්.
හැබැයි ඔය හැමදේම කරන්න මේ හර්ෂ අර මේ ඇත්තරම කිව්වොත් ගොඩක් වෙලාට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ යනවා නම් ගොඩක් වෙලාට උඩින් කඩාපාත් වෙන්න නැතුව පල්ලෙහා ඉඳන් කෝඩ් එකක් ලියලා ඇත්තටම ඒක කොහොමද කරන්නේ ප්‍රොජෙක්ට් එකක් වැඩ කළා ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද නැත්නම් මම දැකලා තියෙනවා සමහර තැන්වල ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා කියලා කට්ටියක් කට්ටි ඉන්නනේ බුද්ධික. ඇත්තටම කෝඩ් එකක් ලියන්නේ කොහොමද කියලා අක සමහර අයට තේරුමක් නැති කට්ටි ඉන්නවා.
ඔව් දැන් අපි මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බැලනොත් ගොඩක් අයට gedera යනවා හැබැයි.
ඇත්තටම මේ ඉදහලා තියෙන ප්‍රශ්නෙට හරියටම කියන්නේ අපි උත්තරයක් දුන්නොත් එයා ගණිතංශයෙන් උසස් පෙළ කරන්නේ ගොඩක් හොඳයි. ඒගොල්ලෝ යාට දැන් උසස් පෙළ කරලා ඉවර වුණාම එයාට මේ වගේ දෙයක් කරන්න බුණා. හොඳට උසස් පෙළ සමත් වුණොත් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා ඇත්තටම කම්පියුටර් ඉංජිනේරින් ইনফෝමේෂන් සිස්ටම්ස් ඒ වගේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්.
ඔව් ඒක.
ඒ වගේම එහෙම බැරි වුණොත් අපි බැරි වෙන්න කියලා නෙමෙයි අපි ගොඩක් හොඳට පාස් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම වුණොත් එහෙම එයාට පුළුවන් ඇත්තටම දැන් ශ්‍රී ලංකාවේ නම් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ඇත්තටම ඒගොල්ලෝ අනුමත කරපු උපාධි කීපයක් තියෙනවා. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලන පෞද්ගලික අංශෙන් දෙන උපාධිත් තියෙන අනුමත කරපු ඒවා. ඒ වගේ එකක් හදාරන්න පුළුවන්. එහෙම ඒ නැතුව එයාට දැන් වෙන ආයතනකින් කරන, يعني පිටරට විශ්වවිද්‍යාලයකින් කරන දෙයක් හදාරන්නත් පුළුවන්. දැන් මේ මොන දෙයකටත් මම හිතන්නේ දැන් අපි ගොඩක් අයගේ තියෙන මම දැකපු අඩුවක් තමයි අර දැන් අපි A level කරනකොට අර ඒ ඉන්න මානසිකත්වයේ තියෙනවානේ A level වලට එනවා. ඒ කියන්නේ ගොඩක් ඇත්තටම يعني ඇත්ත කතා කරොත් ගොඩක් අය පාඩම් කරන පැත්තට තමයි නැඹුරු වෙන්නේ වැඩි. ඒ කියන්නේ විභාග ඉලක්ක කරගෙන තමයි යන්නේ. හැබැයි මේ ෆීල්ඩ් එකේදී එහෙම ගිහිල්ලා යන්න පුළුවන් එක දුරක් තියෙනවා. එතනින් එහාට කියන්නේ අපේ ටැලන්ට් එක අනුව තමයි යන්න
ඕනේ. ඒ කියන්නේ පොතේ දැනුමෙන් යන්න පුළුවන් සීමාවක්.
ඔව් සීමාවක්
තියෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසා තමයි එහෙම වෙලා
තියෙන්නේ. ඒක කියන්නේ හර්ෂ දැන් අපි software ගැන වුණත් පොත් කාලා හිටියත් සමහරවිට ප්‍රැක්ටිකලි කරන්න ගියාම ඒ අයිට ඒ දේ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ක්‍රියේටිවිටි කියන එක ඇඟේ නැහැ.
ඒ නිසා
පුළුවන් තරම් එකට අර තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන තමන් මොනවද තමන්ට කරන්න පුළුවන් කියලා අඳුරගෙන මුලින්ම ඒ පැත්තෙන් පුළුවන් තරම් ඉස්සරහට යන එක තමයි හොඳම
වැඩේ. ඔව් ඇත්තටම ඉද්දට කියන්න පුළුවන් මේකෙදි දැන් ගෙදරින් බැන්නත් අපි කියන්නේ يعني ගෙදරින් බැනුන් අහ කරන්න කියන නෙමෙයි බැලන්ස් එකේ කරගන්න ඉස්කෝලේ වැඩත් කරන්න. ඒ වගේම ඔයා Java ඉගෙන ගන්නවා කියලා දිනවා. දැන් ඒ ගැන කතා කරනකොටත් කියන්න පුළුවන් දැන් Java කියන්නේ එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විතරයි. ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ලෝකෙත් එහෙමයි. ඒත් දැන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න එක ගැන කතා කරාම එක ලැන්ග්වේජ් එකක් නෙමෙයි අපි ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ඉගෙන ගන්න. ඇත්තටම කියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට දැනගන්න ඕන ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් තියෙනවා. ඒවා ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්නකොට එක ලැන්ග්වේජ් එකකින් ඒක කරාට ගමන් නෑ. හැබැයි හැම ටෙක්නොලොජි එකක් ගැනම දැනුම තියාගන්න තමයි. يعني අප්ඩේට් නැත් ඒක මම මේක විතරයි කරන්න කියලා වෙන් වෙලා ඉන්නකොට එතකොට එයාම සීමාවක් හදා ගන්නවා. එතකොට යන්න පුළුවන් දුර හරි අඩුයි.
ඔව් ඇත්තටම දැන් මොකද කන්සෙප්ට් එක දන්නවා නම් එයාට ප්‍රශ්නයක් නැහැ මොන ලැන්ග්වේජ් එකද පාවිච්චි කරන්න කියලා. මොකද එතකොට එයා හොයාගන්න ඕනේ මේකේ මේ සින්ටැක්ස් එක හොයාගන්න දේ විතරයි ඇත්තටම කරන්න
ඕනේ. ඔව් ඇත්තටම ෆීල්ඩ් එකේ දැන් ඉන්න අය දිහා බැලුවාම අපිට පේනවා කියන්නේ මේ බේසික් හරියට වැටිච්ච අය ඕනි දෙයක් ඉගෙන ගන්න
ලැන්ග්වේජ් අතර මාරු වෙන එක
අලුතෙන් එන ඕනෙම ටෙක්නොලොජි එකක් ඉක්මනටම ඉගෙනගන්නෙත් ඒගොල්ලෝ.
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම මොකද දැන් IDEs දැන් තියෙන ගොඩක් ඒවා සින්ටැක්ස් එක මෙහෙම ගහනකොට එහා පැත්තේ සින්ටැක්ස් එක එනවා. ඉතින් ඒක නිසා මේ සින්ටැක්ස් තමයි ඔය ප්‍රෝග්‍රෑමින් කියලා අපේ කට්ටිය උගන්වන්නේ. ඇත්තටම ගොඩක් තැන්වල උගන්වන්නේ මේක ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් එකවත් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වක්වත් නෙමෙයි මේ සින්ටැක්ස් කියන හැටි තමයි උගන්වන්නේ. ඉතින් සින්ටැක්ස් කියන හැටි නෙමෙයි ඉගෙන ගන්න ඕනේ ඇත්තටම.
ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ඒ වගේම මේ කොහොමද දැන් අපිට කියන්නේ මොකක් හරි අපි ඇත්තන සොෆ්ට්වෙයාර් එකක් ලියන්නේ ගැටලුවකට විසඳුමක් වශයෙන් ඒ ගැටලුව අඳුරගෙන ඒකට හොඳම විසඳුම දෙන්නේ කොහොමද කියන ඇත්තට ඒක ඒ හිතන එක නිකන් ආර්ට් එකක් වගේනේ බලාගෙන යනකොට අන්න ඒක තමයි ඇත්තටම පුරුදු වෙන්න ඕන මේ තව ඉදහලා තියෙනවා අපි Java ඉගෙන ගන්න බලන වෙබ්සයිට් ටිකක් කියන්න බලන්නද කියලා ඇත්තටම අපිට ඒක නිකන් ගොඩක් දැනුම ගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා ඒ ටිකක් අපිට පොස්ට් එකත් එක්ක දාන්න
පුළුවන්. මම මගේ බෞද්ධලික අදහසක් තියෙනවා බුද්ධික මේ Java වගේ දෙයක් එක පාට් ඉගෙන ගන්න නැතුව පොඩ නිකන් low level පොඩි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගත්තොත් බුද්ධිකගේ අදහස මොකද C වගේ එක?
ඔව් ඇත්තටම දැන්
ඇත්තටම හොඳයි ඒක.
මම ඇත්තටම මුලින්ම ඉගෙන ගත්තේ GW basic කියන ලැන්ග්වේජ් එක.
ඔව් මාත්‍රේ ඊට පස්සේ Pascal
වගේ ඔව් මම හිතන්නේ ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් මම හිතනවා දැන් කම්පියුටර් එකේ කියන්නේ අපි දැන් කෝඩ් එකක් ලියන තැන ඉඳලා ඒක කම්පයිල් වෙලා බයිනරි එකක් වෙලා ඊළඟට ඒක ඔපරේටින් සිස්ටම් එකේදී එක්සිකියුට් වෙලා මම හිතන්නේ අර සෙමිකන්ඩක්ටර් ලෙවල් එකේදී එක්සිකියුට් වෙන එක කියන්නේ ඇත්තටම software engineer කෙනෙක්ගේ මම බලාපොරොත්තු වෙන මට්ටම නම් අපි ලියන කෝඩ් එක සෙමිකන්ඩක්ටර් ලෙවල් එකේදී එක්සිකියුට් වෙන්නේ කොහොමද කියන තැන වෙනකන් අයිඩියා එකක් තියෙනවා. ඒ දේ ගන්න මං හිතන්නේ බේසික් ලැන්ග්වේජ් එකේ කියන්නේ ඩේටා ස්ට්‍රක්චර්ස් වගේ උගන්නනකොට තාම ඒ වගේ ලැන්ග්වේජස් උගන්නනවා. ඒ වගේ දෙකින් පටන් ගත්තනම් හොඳයි. ඒත් Java වලින් ගොඩක් අය දැන් පටන් අරගෙන යනවා. ඒත් මං හිතන්නේ එච්චරම ගැටලුවක් නැහැ අයියා. ඒ කියන්නේ මේක ආසාව තියෙන එකට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම.
විශ්වවිද්‍යාලයක ඇතුළුනොත් ඔය මුල ඔක්කොම ටික උගන්නන මුලේ ඉඳන්.
ඔව් මම කියන්නේ ඇත්තටම දැන් මම පෞද්ගලික මේක කවුරුත් වැරදියට වටහා ගන්න එපා. මම දැකලා තියෙන ගොඩක් software engineers ලගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ hardware වැඩ කරන්නේ කොහොමද කියලා කවුරුත් හරියට දන්නේ
නැහැ.
බුද්ධිගේක පිළිගන්න.
ඔව් ඇත්තටම
මොකද සමහර software engineers ලා ඉන්නවා තමන්ගේ පරිගණකයට Windows install කරගන්න කතාව හරියට තේරෙන්නේ
නැහැ. මම හිතන්නේ ඇත්තටම මේ IDE එක ඇතුලේ තියෙන වැඩ ටික විතරයි එයාට තේරෙන්නේ කියලා.
ඒ කියන්නේ ගොඩක් අය ඉන්නේ එක හරි පොඩි රාමුවක් ඇතුලේ තමයි හැමෝම ඉන්නේ.
ඒ අය ප්‍රශ්න ගොඩක් තියෙනවා .NET මුලින්ම තමන්ගේ පළවෙනි language එක .NET කරපුවා.
ඔව් ඒක ඒ කියන්නේ ඇත්තටම දැන් මන් දන්නේ දැන් ඒ එහෙම වුණාම දැන් ඒගොල්ලන්ට උනා පොඩි ගැටලුවක් ආවම ඒ කියන්නේ ඇත්තටම දැන් user application එක ලියා ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. රට සම ටිකක් ගැඹුරට දෙයක් කරනකොට OS level එකේ දෙයක් කරනකොට දැන් උදාහරණයක් ගත්තොත් device drive එකක් වගේ ලියනකොට ඊට වඩා ඒ කියන්නේ ගැඹුරු අදහසක් තියෙනවනම් හොඳයි. තිල්ල මොකද කියන්නේ?
ඔව් මම දන්නේ මේ ඇත්තටම ආක වැඩ කරන හැටි ඔලුවට දාගත්තොත් මේ අනිවාර්යෙන් හොඳ කියන්නේ software engineer ගේ උපරිම තත්ත්වයට යන්න හොලම මම හිතන්නේ.
ඔව් ඒක තමයි. ඒක සෑහීමකටපත් වෙන පිළිතුරක් මම හිතන්නේ. උනට අතර සෑහීමකට
වැඩි වගේ.
ඔව් අපි අන්
ගොඩක් දේවල් කතා කරා.
ගොඩක් කට් අපිත් තරහයි දන්නේ මේගොල්ලෝ මේවා කියනවා කියලා නෑ මේ එහෙම
යන්නේ. ඕගොල්ලෝ අපිට මේ දකින්න හම්බෙච්ච දේවල්
තා
අපි අත්දකපු දේවල් තමයි මේ කියුවේ.
තමයි කියන්නේ.
නෑ අනිත් එක ඉද්ද විතරක් නෙමෙයි ගොඩක් ඉස්කෝලේ යන කට්ටිය අහන් ඉන්නවා ඉතින් මේක.
ඔව් ඒක තමයි. ඉස්කෝලේ යන කට්ටිය කියන්නේ ඉගෙන ගන්න කට්ටිය ඒ වගේත් ඇති. හරි ඊළඟ ප්‍රශ්නෙට එහෙනම් යමු නේද? ඒක නම් අහලා තින්නේ නාමල්. නාමල් කියලා කෙනෙක් අහලා තින්නේ. එයා අහලා තින්නේ ඉන්ටර්නෙට් එක යූස් කරන්න එයා මොඩෙම් එකක් වෙනකොට 3G ෆෝන් එකක්ලු. නමුත් පැයක් විතර ඉන්ටර්නෙට් යූස් කරද්දී ඒක රත් වෙනකොට ෆෝන් එකට හොඳ නැද්ද කියලා. මෙහෙමයි. ඇත්තටම මොබයිල් ෆෝන් එකක ඉන්ටර්නෙට් මොඩෙම් එකක් හෝ GPRS එන්නේ ඒක කෙටි කාලයකදී හදිස්සි වැඩක් කරගන්න දැන් ඊමේල් චෙක් කරගන්න එක්ක වෙබ්සයිට් එකකට ගිහලා ටක් ගාලා බලන්න මිසක් පැය ගාණක් අන්තර්ජාලයේ සැරිසරන්න හදපු උපකරණයක් නෙමෙයි මේ මොබයිල් ෆෝන් එක කියන එක. ඉතින් ඇත්තටම අහිතකර වෙන්න පුළන්ද? ඔව් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? ඇත්තටම මේවා ඇත්තටම කූලින් සිස්ටම් එකක් ඇතුලේ හරියට නැහැ. මොකද මම ගොඩක් කම්පැක් කරලා හදලා තියෙන. ඒකට ඇතුලේ තියෙන ඒවා රත් වෙනවා. රත් වෙනකොට ඇත්තටම වෙන්නේ ෆෝන් එකේ තියෙන මේ ට්‍රාන්ස්මිෂන් පවර් එක තමයි ඉස්සෙල්ලාම අඩු වෙන්නේ. ඒ කියන්නේ සිග්නල් ස්ට්‍රෙන්ත් කියන්නේ. ඕකේ මොකද ට්‍රාන්ස්මීටර් එකක් ඇතුලේ තියෙන ට්‍රාන්ස්මීටර්ස් වල තියෙන ඉක්විප්මන්ට් වල ලයිෆ් ටයිම් එකක් තියෙනවා. මේක මෙච්චර පැය ගන්න තමයි වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ෆෝන් එක වගේ පාවිච්චි කරනකොට ෆෝන් එකේ ලයිෆ් ටයිම් එක එන්න අඩු වෙලා යන එක තමයි වෙන්නේ. රත් වෙන්නේ ඇත්තටම හොඳ නෑ ෆෝන් එක. මොකද ෆෝන් එක රත් වෙනවා කියන්නේ බැටරි රත් වෙනවා. බැටරි රත් වෙනකොට එන්නේ බැටරියේ ඇත්තටම ඔපරේට් වෙන ටෙම්පරේචර් එකක් තියෙනවා. මේ ටෙම්පරේචර් රේන්ජ් එකේ තමයි බැටරි එක වැඩ කරන්න ඕනේ. ඒතකොට බැටරි එක නරක් වෙනවා. ඉතින් ඕවාගේ නිසා ගොඩක් වෙලාවට අනික මේ ඔයාට ඉන්ටර්නෙට් එක්ස්පීරියන්ස් එකත් හරියට ෆුල් එකක් ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් ෆෝන් වලදී අර මොඩර්න් එකක් පාවිච්චි කරනකොට ලැබෙන වේගයන් ලැබෙන්නේ නැහැ.
මොකද ඒ වගේම තව දැන් අර GPRS class C device කියලා අපි කියන්නේ. ඒ වගේදී කෝල් එකක් එනකොට එහෙම කනෙක්ෂන් එක
සස්පෙන්ඩ් වෙනවා. සස්පෙන්ඩ් වෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන දැන් ඇත්තට මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මොඩර්න් වල තියෙන මිල අධිකකම. ඉතින් ඒක නිසා සමහර අයට දෙකක් අපෝඩ් කර ඒ කියන්නේ ගන්න බැහැ. මොකද ගොඩක් අයට මේ GPRS අරමයා පාවිච්චි කරන්නේ ස්කෝල් යන ළමයි. ඒ කියන්නේ ඇත්තටම ඉතින් මොඩර්න් එකක්
සමහර විට කවරේජ් එක නැති වෙනත් පුළුවන්.
ඕ ඉතින් රුපියල් 10,000ක් විතර වෙනව මොඩර්න් එකක් ගන්න කිය. මම කියන්නේ ඉතින් පුළුවන් නම් මොඩර්න් එකක් ගන්න එක හොඳයි. හැබැයි මමත් ඒ කියන්නේ මීට අවුරුදු 3කට 4කට විතර කලින් පාවිච්චි කරෙත් මේ විදිහට තමයි ඉන්ටර්නෙට් එක නිකන් 3G කියලා කතාවක් තිබෙන GPRS edge නැහැ. ඉතින් මමත් ෆෝන් වලින් පාවිච්චි කර හැබැයි පැය ගණන් නම් මාස් ඉඳලා නැහැ. විනාඩි 20-30 වගේ නම් ඉඳලා තියෙනවා. ඒ කාලේ හැබැයි Taman ඉන්න ප්‍රදේශයේ තියෙන සිග්නල් අනුවත් මේක පොඩ්ඩක් ඩිපෙන්ඩ් වෙනවා. මොකද හොඳට සිග්නල් තියෙන තැනක ඉන්නවනම් ෆෝන් එක රත් වීම ගොඩක් අඩු වෙනවා. මොකද ෆෝන් එක ට්‍රාන්ස්මිට් කරන්න ඕන ප්‍රමාණය අඩු වෙන නිසා. ඒකට යා පිටකන තාපයේ ප්‍රමාණය හීට් වෙන ගතිය ගොඩක් අඩු
වෙනවා. මම හිතන්නේ ගාලින් ඇද මේ ප්‍රශ්නේ මේ සමහර ෆෝන් එක දැන් Nokia වගේ ෆෝන් එක කෝල් එකක හිටියත් ඔය දේ දිනන නේද? ෆෝන් එක හරියට රත් වෙන
නිසා. ඉස්සර මට මතකයි
මම කනට දාඩිය දාලා.
ඒ දවසල කනේ පැක් විතර ෆෝන් එක තියගෙන කනට දාඩිය දාලා කනත් රත් වෙලා මේ දැන් නම් ඒක ගොඩ ෆෝන් වල අඩු
වෙන නේද? ඒත් Sony Ericsson එහෙම ඒ අතින් හොඳයි නේද? ඒ රත් වෙන වට විදියට Nokia වලේ ප්‍රශ්නේ තාම තියෙනවා.
තාම තියෙනවා. ඒක තමයි.
මේ GPRS connect වෙද්දිත් ඒ tower එකෙන් share වෙනවද bandwidth?
ඔව්. GPRS කියන්නේ ඇත්තටම GPRS 3G කියලා කියන්නේ මේ ටෙක්නොලොජි එකේ වෙනසක් මිසක් කියන්නේ වැඩ කරන ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම දැන් GPRS නම් 3G වලට අප්ඩේට් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ ඇත්තට GSM network එකේ පොඩි ප්‍රමාණයක් තමයි ඇත්තටම 3G වලදී අප්ඩේට් එකක් වෙන්නේ. 3G HSDP කරනවා කියන්නේ සමහර ස්ථානවලදී නිකන් software update එකක් විතරයි. ඒ කියන්නේ ඒක කට්ටි හිතනදී ගොඩක් equipment high කරනවා එහෙම නැහැ. ගොඩක් වෙලාවට දැන් මේව ඇතුලේ දුවන්නේ software.
Routing
එතකොට switching ඔක්කොම වැඩ කරන්නේ software. ඉතින් ගොඩක් වෙලාවට software upgrade එකක් තමයි වෙන්නේ 3G නම් 3.5G යනවා කියන්නේ ගොඩක් වෙලාවට software upgrade. ඉතින් ඒ වගේ නිසා මේ ඒවා concept ගොඩක් වෙලාවට එක සමානයි. ඊළඟ ප්‍රශ්නේ. තිලින මේක හොඳයි කියලා හිතන තිලින උත්තර දුන්නා. අසංගගේ ප්‍රශ්නෙට. එයාගේ pen drive එකේ data මොකුත් පෙන්වන්නේ නැහැ මොකද කරන්න කියලා
අහනවා. ආ මම හිතන්නේ මේ සමහර විට
මේ වගේ ප්‍රශ්නයක් කලිනුත් අපේ ගිය වැඩසටහනෙත් අහලා තිබුණා නේද? pen drive එකේ සමහර folders පෙන්වන්නේ නැහැ ඒ වගේ
කතා. මම හිතන්නේ format කරන්න බෑ කියලා
නේද? ඒ format කරන්න බෑ.
virus attack එකක් කියන අපි කියන්නේ.
ඔව් ඒක තමයි. මේක මොකද කියන්නේ?
මේකත් සමහරවිට වෛරස් ඇටැක් එකක් වෙන්නත්
පුළුවන්. මට නිකන් බිහිලෝට වගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මොන හරි data copy කරලා තිබ්බද? copy කරලාද බැලි? data නැතුව ගාලා වැඩ
දෙන්න. ඔය නෑ ඔය තරහ වෙන්න එපා. මේ අපිට ඒකත් හිතුනා. ඒක අපේ හැබැයි මේ OS එක මොකද්ද කියලාත් අපිට කියලා නැහැ නේද?
ඔව් ඒක තමයි.
මට හිතෙනවා නම් මේ දවස්වල ගොඩක් වෛරස් spread වෙනවා ඔය pen drive වලින්.
අපෝ USB කියන්නේ දැන් නිකන් අර වසංගතයක් හා සමාන ගතියකට ඇවිල්ලා දින දැන්
අපේ ඔෆිස් එකේ මේ වෛරස් එකක් ඇවිල්ලා දවස් 3ක් යනකම් තාම හරියට හරියක්.
ඔව් මම නම් USB එකක් කවුරු හරි ගෙනාවු ගමන් කියන්නේ අපෝ මගේ එකට නම් ගහන්න එපා කියලා. ඒක නිසා ඉතින් මේකට උත්තරයක්
ඔව් ඒකල ඇත්තනම අපිට නිකන් සැක හිතන්න පුළුවන් හේතු ටිකක් තියෙනවා. එකක් හිතන්න පුළුවන් එයාගේ මොනවා හරි ෆයිල්ස් තියෙනවා නම් ඒවා හයිඩ් කළා කියලා කවුරු හරි ඒක කියන්නේ කවුරු හරි හයිඩ් කළා නැත්නම් software මොකක් හරි වෛරස්
එකක් වෛරස් වලින් සමානට හයිඩ්
වෙනවා. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා ඔය සමහර pen drive තියෙනවා ඒවල හැටි එහෙම තමයි. copy කරාට මුකුත් පේන්නේ නැහැ. ඉතින් pen drive එක ගත්තේ කොහෙන්ද කියලා
බලන්න. ඔව් එහෙම ප්‍රශ්නක් තියෙනවා
නේද? ඔව්. eBay එකෙන් එහෙම ගෙන්නන pen drive තියෙනවා 4GB 8GB කියලා. බොරුවට මේ එවන්නේ වැඩ කරන්නේ නැති වෙන drives. තුනක් copy කරත් blank
වගේ. මොකද දැන් ඇත්තටම ඔය මේ ගොඩක් ප්‍රසිද්ධ නම් වලින් එන pen drive මේ ලංකාවේ විකුණන් තියෙන ගොඩක් කලාට මේ හොර ඒවා.
ඔව්.
ඒ කියන්නේ brand එක ගහලා තිබ්බට
හොඳ brand එක ගහලා ඒ විදිහටම තිබ්බට ඒක ඇත්තටම මේ copy කරපුවා. මොකද මම මේ ළඟදී දැක්කා බුද්ධික මටත් හිතා ගන්න බැර මේ iPod එහෙම ඒ විදිහටම පෙට්ටි ඔක්කොම මේ විදිහට තියෙනවා. පොඩ්ඩක් එහෙමෙන් අතගාලා බලනකොට තමයි තේරෙන්නේ මේ iPod Nano එහෙම තියෙනවා මේ Chinese. ඒ කියන්නේ ඒ විදිහමයි headphone. ඔව් මටත් හිතා ගන්න බැර මොකද ගාන රුපියල් 5000යි
මටත් ඇහුණා කවුරු හරි කියනවා ඒ කියන්නේ දැන් අපි ඇත්තටම iPod වල ගණන් කියනකොට නෑ නෑ පිටකොට මෙහෙමයි මෙච්චර අඩුවට දිනනවා ඒ වගේ කියලා දැන් මටත් හිතා ගන්න බැරි වුණා
මොකද
කොහොමද දෙන්නේ කියලා
මට මොකද මේ Apple මේ පෙට්ටි ඔක්කොම මේ විදිහට තියෙන්නේ මම ඉස්සලා ඒවා මේ එක්කෙනෙක් අරන් ගියා මං ඉන්න දන්නේ රුපියල් 5000යි කියලා අනික ඒක 32GB එකක් බුද්ධික
අනිත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් අය අපේ ආන ප්‍රශ්නයක් තමයි අර බඩුව අඩුවට ගන්න කොහොමද මේ pen drive එක කොහෙද අඩුවටම තියෙන්නේ මේ VGA card එක කොහෙද අඩුවට ඔය අඩුවට ඒව හොයන්න ගිහිල්ලා තමයි මේ ගොඩක් ප්‍රශ්න ඇතිවලා
තියෙන්නේ.
ඔව්. අඩුවට තියෙනවා ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ වුණාට අඩුවට දීලා ඒගොල්ලෝ රවට්ටනවා ගොඩක්
මිනිස්සු. මෙහෙමයි හැම මෙහෙම අර කට ගන්නව නෙමෙයි මිනිස්සු කියන්නේ ලාබ බඩුවේ ඉලක් තියනවා කියලා.
හරියටම හරි.
ඒ වුණාට ගණන් බඩුව හොඳයි කියලා කියන්නත් බෑ. මොකද අද 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 මම ගියා මේ මගේ යාළුවට ලැප්ටොප් එකක් අරන් දෙන්න Unity Plaza එකේ. ඉතින් මම මේ මනුස්ස දැන් ඇත්තටම සමහර කඩ තියෙනවා මම දන්නේ ඇයි මිනිස්සු කඩ දැන් එතන. ඒ කියන්නේ ලැප්ටොප් එකක් වගේ කියන්නේ ටිකක් මිල අධික භාණ්ඩයක් වොරන්ටි එකක් වගේ ගන්නවට ටිකක් හොඳ තැනකින් ගන්න ඕනේ නේ බුද්ධික. මගේ නම් පෞද්ගලික අදහස ඒකයි. දැන් මම එක කඩයක් තිබ්බේ ඒ කඩේ මම ওই Unity Plaza ගිහලා අදම තමයි මේ නම දැක්කේ. නම කියන්න බෑ මට මෙතන. ඉතින් ඒ කඩේ ලැප්ටොප් එකක් තිබ්බා අනිත් හැමතැනම 125000ක් විතර වගේ වටිනාකමක් වෙන ලැප්ටොප් එකක් මේ මිනිස්සෙක 85000යි. කන්ෆිගරේෂන් කිව්වොත් නම් Core 2 Duo එක 2GB 2.1 GB එකක්, RAM එක 2GB දෙනවා, hard disk එක 350GB. ඊට පස්සේ LightScribe එක DVD write එකක් තියෙනවා, Bluetooth Wi-Fi. එතකොට ඔක්කොමත් එක්ක Windows Vista license copy එකකුත් තියෙනවා. I think ඕහගේ ගානකට දැන් මයින් අහන්න බක ඔයි කඩේ දවගේ තිබ්බේ කියලා. ඉතින් මට හිතා ගන්න බෑ දැන් මේ මනුස්සයා නම් පැහැදිලි කරලා කිව්වා ඕක මේ මචං ගන්න එපා මේ ඕක කැඩුනොත් එහෙම දැන් ඔයාට ලොකු ප්‍රශ්න රුපියල් 85000ක් වතර ගියා වෙනවා මොකද මේ මිනිස්සුන්ට මොකද ඇත්තටම පොඩි කඩේකින් බඩුවක් ගන්නවට ලොකු බඩුවක් ගන්නවට දෙන ප්‍රශ්නේ තමයි දැන් ඒක කැඩිලා එතෙන්ට අරන් ගියොත් ඒගොල්ලන්ට රිප්ලේස්මන්ට් එකක් දෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තේ ලොකු කොස්ට් එකක්
හරිම
හරි. ඔව් එතකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ නේද?
හරි බලන්න ඕනේ මෙයා කොහොමද මෙහෙම අඩුවට දෙන්නේ කියලා.
ඔව් අනික ඒගොල්ලන්ට ඒ කොස්ට් එක දරා. මොකද මං හොඳ මට්ටමක් වුණා අර Samsung U600 එකක් අරගෙන ඒ වගේ අඩු දැනකින්. මොකද මගේ ෆෝන් එක වොරන්ටි කියලා දුන්නේ. වොරන්ටි කියලා දීලා 12 මම හිතා සති 2-3 මාසෙ ඔව් මාසෙකට කිට් වෙනකොට ඒකේ අර මැද රිබන් එක ගියා. ඉතින් මේක වොරන්ටි වලට දුන්නා මේගොල්ලෝ මේක හරි හදනවා හරි අපි දෙන්නම් කියලා පවෝදා කොමාරි සතියෙන් ඉතර හදලා කියලා මට එන්නේ කිව්වා මේගොල්ලෝ මේක ගලවන්න try කරලා කැඩිලා හැමතැනින්ම එතනම ඉතින් එතන ඒ වගේ දේවල් තමයි ඉතින් ඔව් පත්තරේ දැකලා ලොකුවට පත්තරේ ඇඩ් කරන කට්ටිය. ඉතින් ඔව් වගේ තමයි ලංකාවේ බඩු ගන්නකොට තියෙන තත්ත්වය.
කලින් බැ අපිට දැන් ලාභ දේවල් හොඳ වෙච්ච වෙලාවලුත් තියෙනනේ.
ඔව් අපේ
මේ ඔඩියෝ මික්සර් එක ගන්න ගිය වෙලාවෙම
නේ. ඇත්තටම දැන් මේ අපි මේ රෙකෝඩ් කරන මික්සර් අපි මික්සර් හොයනකොට මාර මික්සරල් ගණන් ඇහුවම ඇත්තන අපිට ඩාඩිය දැන්
ඔය වගේ මයික් නේ.
මයික් වල ගණන් ඇහුවම දැන් මොකද දැන් අපි මේක හොඳට මොකද කට්ටිය ගොඩක් එන ක්වොලිටි හොඳ නැහැ කියලා ඉතින් අපි තීරණය කළා හරි අපි මේක හරියට කරමු. මොකද ඇත්තටම අහන්න බැර නම් ෂෝ එකක් කරලා වැඩක් නැහැ නේ. ඉතින් මම පොඩ්ඩක් ලොකුලු කියන්නේ සාමාන්‍යයෙන් සවුන්ඩ් හොඳට ගන්න තැන් වලින් කතා කරලා ඇහුවා. 2 channel මට අපිට මයික් හතරක් ගහන්න පුළුවන් AUX දෙකක් තියෙන මික්සර් එකක් කොහොමද කියලා. කියපු ගණන් ඇහුවා නම් සාමාන්‍ය කාර් එකක් ගන්න පුළුවන් වගේ.
තෝගියක් කරේතර ඊටමක් ගන්නවා නේද?
ඊටමගොත් ගැත්තෑග වගේ. ඉතින් ඒක නිසා අපි ඉතින් තීරණය කරා හරි පිටකොටු ගිහලා පොඩ්ඩක් හොයම කියලා කිව්වහම ඇත්තනම ඒ මිනිස්ස අපිට ගානක් කිව්වහම අපි නිකම් අපි බුදුම වෙලා ඒ මිනිස්ස දිහා බැලුවා මේ මිනිස්සයා මේ ගාන ඇයි ගාන වැටේ කියලා.
අපිට නෑහන්න දෙන්න ඇයි මේ ගානට දෙන්නේ
කියලා. මේ ගානට දෙන්නේ කියලා අපිට දැන් අප්සෙට් එකේ ඇත්තට මේක මොකද්ද? මේ ඉතින් ඔහොම ඕවගේ ඉතින් හොඳ දේවල් හම් වෙන වෙලාවෙත් නේ මලින්ද ප්‍රසාද් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්නය කියලා තියෙනවා යගව ඩුවල් ලේයර් DVD ගේම් එකක් තියෙනවලු.
මේ අර ඩුවල් ලේයර් DVD එකක් එක DVD එකකට දාගන්නේ කොහොමද කියලා අහලා තියෙන්නේ. ඒ කියන්නේ මුගක් ගේම්ස් දැන්
එයාහන්නේ මේ ඇත්තටම ප්‍රශ්න පොඩ්ඩක් පැහැදිලිව කියන්න. එයා කියන්නේ ඩුවල් ලේයර් DVD එක ගේම් එකක් තියනවලු. ඒක binrarලෙන් ඉන්ස්ටෝලර් එකක් හදන්න පුළුවන්නේ. අන්සිප්.
නෑ මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් කඩෙන් ගේම් CDs ගත්තත් දැන් අලුත් ගේම්ස් උගක් කියලා ඩුවල් ලේයර් කියන්නේ සයිස් එකෙන් ලොකු නිසා ඩුවල් ලේයර් වෙන්නේ. ඒනට ලංකාවේ විකුණද්දි කරන්නේ binrar වලින් ඒක කොටස් දෙකකට කඩලා පොඩි, ඒ කියන්නේ සාමාන්‍ය DVDs වල දෙක
extra හදලා.
ඉතින් මෙහෙමයි මේ ඩුවල්, එතකොට යහනවා 4. channelට කොහොමද දාන්නේ කියලා. මේ ඉතින් මෙහෙමයි දැන් ඩුවල් ලේයර් එකක තියෙන කැපසිටි එකක් මොන විදිහකටවත් 4. channel එකට දාන්න බෑනේ. බෑ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද එහෙම වුණා නම් ඩුවල් ලේයර් කියන එක අවශ්‍ය නැහැනේ.
ඔව්.
ඔව්. එහෙම වුණත් එහෙම අපිට patent එකක් ගන්න පුළුවන් මේ ප්‍රශ්න උත්තර දුන්නත් එහෙම අපි ඩුවල් ලේයර් DVD ඕනේ නැති ගන්නට උත්තර දුන්න කියලා.
එයාහනේ මම හිතන්නේ 4.7 DVD දෙකකට දාන්න එක කොහොමද කියලා වෙන්නේ.
ඔව් එයාහනවා WinRAR එක්ස්ට්‍රැක්ට් කරන්න නැතුව DVD එකේ නම මේ ඉන්ස්ටෝල් කරන්න හදන්න පුළුවන්.
ඔව් එයා දැන් මෙහෙමනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ 4.7 DVDs දෙකක එන ගේම් එකක් අපි ඉන්ස්ටෝල් කරන්න ගියාම ඒක කම්පියුටරේට එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ ආපහු අර ලොකු ඉමේජ් එක හැදෙන විදිහට. ඒ කියන්නේ සෑහෙන ඉඩක් යනවා.
ඔව්
ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තව ඉඩක්, ඊට පස්සේ ඉමේජස් දාන තව ඉඩක්. එයා අහන්නේ එහෙම කරන්නේ නැතුව කෙලින්ම DVDs වලින් ඉන්ස්ටෝල් කරන විදිහ හදන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒක කරන්න විදිහක් නැහැ.
මෙහෙමයි පොඩ්ඩක් තියෙනවා power ISO කියලා පොඩි ටූල් එකක්. ඉතින් මෙහෙමයි ඒක කරන්නත් යාට ඉතින් අර ඉමේජ් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න වෙනවා.
ඔව් දැන් ඒ තමගේ DVD එකේ තියෙන data ටික කොහෙට හරි copy වෙන්න එපේ. ඉතින් ඒ කොහොමත් ඉඩක් යනවා.
එතන power ISO වලින්වත් මං හිතන්නේ කරන්න පුළුවන්. කියන්නේ අපිට CD ඉමේජ් එක හදන්න පුළුවන්. ඒ CD එකේ තියෙන දැන් capacity එකේ limit එක නිසා දැන් ඔය
capacity එක වෙනස් කරන්න බෑ.
කොහොමද කරන්න බෑ.
දැන් dual layer වෙනස් කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම ඒ extract වෙන එක කරන්න වෙනවා කොහෙට හරි. external hard drive එකක් ගහගත්තා නම් ඔයාට ප්‍රශ්නයක් නැති වෙයි. මේ මොදම ක්‍රමය ඒක තමයි. කොහොමත් extract වුණොත් ඒ ගානම මේ computer එකේ දෙපාරකට යනවා. ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා.
ඔව් ඉතින් කෙලින්ම කිව්වොත් මේ කරන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.
ඔව්.
ඊළඟට යහලා තියෙනවා Microsoft ආයතනයේ දෙන Visual Studio CD එක 700MB වෙනවලු. ඒ CD එක write කළත් mount කරත් ඒකේ තියෙන ඇතුලේ ෆයිල් copy කරත් ඒ වගේ ප්‍රමාණය බැලුවොත් gigabyte දෙකකට ආසන්නයි කියලා. මෙහෙමයි මේකේ ප්‍රශ්නේ
තියෙන්නේ මටත් ඔය office CD එක හම්බෙලා
තියෙනවා. ඔව් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අලුත් ISO standard එකක් තියෙනවා මේ file linking කියන method එක පොඩ්ඩක් වෙනස් කළා. ඒ කියන්නේ දැන් එක file එකක් තැන් දෙකක ලියවෙන වෙලාවට ඒක එහෙම කරන්නේ නැතුව නිකන් shortcut එකක් වගේ හැදෙන දෙයක් තියෙනවා. ඒක ගොඩ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් Microsoft Word, Excel ඒ ටික තියෙන එකේ ගත්තොත් ඕකේ පාවිච්චි කරන common දේවල් ටිකක් තියෙන හැමතිස්සෙම. ඒ කියන්නේ Word වලටත් Excel වලටත් PowerPoint වලටත් පාවිච්චි කරන common libraries. මේ common libraries ඒගොල්ලෝ කරලා තියෙන කරන්නේ එක තැනක තියලා අර installation එකේ තියෙන තැනදී මේ ISO මට ඇත්තටම මේ ISO format එකේ නම මතක නැහැ. ඒකෙදි linking කරන්නේ ඒ කියන්නේ file එක තියෙනා වගේ පෙන්වනට ඒනට මේ file එක තියෙන write කරපු තැනදී එකසරේ write වෙලා තියෙන මේ file එක. ඒ
කියන්නේ
multiple
machine එකේ ඉඳ ගන්නවා.
Multiple folders වල file එක තිබ්බට ඇත්තටම මේ file එක write වෙලා තියෙන එක තැනයි reference links තියෙනවා මේ locations වල. ඒක
file index එකෙන් කරන්නේ.
File index එකෙන් කරන්නේ ISO format එක අනේ සමායන්නුනේ නම මට හරියට මතක නැති ඒක ගැන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි copy කරොත් එහෙම අපේ computer එකට අර file multiple තැන් වලට එනවා. එතකොට දැන් 5MB file එක 10 තිබ්බන CD එකේ පොඩි උනාට computer එකට copy කරාම මේක 10 තැනට මර folder 10ටම යනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. අනිත් එක මේ Microsoft අය ගොඩක් කරන්නේ cab installers තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒගොල්ලන් zip කරලා. ඉතින් ගොඩක් වෙලාවට මේවා install කරාම computer ඉඩ යන එක සාධාරණයි. මොකද ඒක extract වෙලා තමයි install වෙන්නේ. සමහර වෙලාවට cab එක 2MB උනාට ඔක ඇතුලේ තියෙන file ටික extract කරාම 4-5MB වලට එහා පැත්තට යනවා. මලින්ද ඒකට හේතුව නම් ඒක තමයි. එහෙමනම් මෙයාගේ නම නම් ඇත්තටම දාලා නැහැ. අපි මේ ප්‍රශ්නේ අහලා ඉමු.
මම ළඟ තියෙනවා Huawei E220 මොඩෙල් එකක්. මට අවශ්‍යයි ඒක ක්‍රැක් කරගන්න. ඕගලන්ට පුළුවන් ද ඒ ක්‍රැක් කරන හැටි ගැන මට මොකක් හරි එවන්න? Thanks sir.
හරි. ක්‍රැක් කියන වචනේ ටිකක් හරි නෑ. මොකද මේ මෙයාගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි ඇත්තම සොෆ්ට්වෙයා වගේ දේවල් ඒ ක්‍රැක් කරන දේවල් ප්‍රොමෝට් කරන්න ගෙතිකල් නෑ වගේ නේ බුද්ධික.
ඇත්තටම යාට මන්තන්නේ ඕන ඇත්තේ මේ ඔය මොඩෙම් එක අන්ලොක් කරගන්න.
අන්ලොක් කරන්න. ඒ කියන්නේ මේක ඇත්තටම වචනේ වරදක් තියෙනවා ක්‍රැක් කරනවා නෙමෙයි ඇත්තන කරන්නේ. මේක ඇමරිකාවේ පිළියරන් තියෙන ඇමරිකාව ගොඩක් රටවල පිළියරන් තියෙන මේ මොබයිල් ඩිවයිසස් ලොක් කරලා දුන්නට දැන් ඇත්තටම බුද්ධිය දන්නේ නැති කතාවනේ iPhone phone එක එළියට දාලා දවස් කීපයකදී පොඩි ළමෙක් මේක
අන්ලොක්
කරා. ඉතින් ඒ කියන්නේ FCC එකෙන් ඒගොල්ලන්ගේ තියෙනවා ඩිවයිස් එකක් මොඩිෆිකේෂන් කරන්න ප්‍රශ්නයක් ඇත්තටම ලීගල් ප්‍රශ්නයක් ඊරට ඇමරිකාවේ දිනන්නේ නැහැ. මොකද අන්ලොක් කිරීම වගේ දේවල්.
සරලව කියනවා නම් දැන් අන්ලොක් කරනවා කියන්නේ එක network එක විතරක්
ඔව් එහෙම මොකද ඒගොල්ලන්ගේ රටේ පිළිගැනීම හැටියට මේ ඩිවයිස් එකේ අයිතිය තියෙන එක මිලදී ගත්ත කෙනාට ඒක නිසා ඒ යම් කිසි වෙනස්කමක් කරනවා නම් ඒ අයිති ඒ වෙනස් කිරීම කරන්න එයාට අයිතියක් තියෙනවා මොකද සර්විස් ප්‍රොවයිඩර්ට බෑ එයාත් එක්කම මේක තියාගන්න ඕනේ ඒකෙන් තමයි ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙබ්සයිට්ස් තියෙන මේ අන්ලොක් කරන්න එයාට මේක කරන්න පුළුවන් ඉතින් ඒකට ලින්ක් එකක් අපි දාමු නේ බුද්ධික ඒ සයිට් එකට
ඔව් ඒ සයිට් එකට දාමු
ඔව් තවත් ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකත් අහලෙමද
කලින් දැන් තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් තියෙනවා දැන් මේකේ ලංකාවේ කොහොමද නීතිමය වසවීම දැන් අපි හිතමු දැන් අපි එක network එකකින් අඩුවට ගන්නවා මොඩම් එක අරගෙන තව එකකට මාරු වෙද්දී වොරන්ටි පිළිබඳ ප්‍රශ්න ඒව කොහොම වෙයිද අපි ඒක අන්ලොක් කරමු
හැත්තටම මෙහෙමයි ඕනම සමාගම පිටරටදී වුණත් ඒගොල්ලෝන්ගේ දෙන දේ අපි වෙනසක් අපි විසින් කරොත් ඒ වොරන්ටි එක අදාළ වෙන්නේ නැහැ බුද්ධික. මොකද අපිට ෆිසිකලි හෝ සොෆ්ට්වෙයාර් වලින් ඒකට වෙනසක් කරන්න බැහැ. හරියට කිව්වොත් එහෙම අපි මේකේ අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරත් ඒක වොරන්ටි අවොයිඩ් වෙන්න පුළුවන් තැනක් වෙනවා බුද්ධික. ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකට අනුව. අනික දැන් අපි ගත්තොත් එහෙම දැන් එක සමාගමකින් දෙන මොඩම් එකක් අරගෙන සමහරවිට මේකේ ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් අනුව තමයි මේක ගන්නෙ. මම මාස 6ක් එක දිගට මේක පාවිච්චි කරනවා කියලා. දැන් ඇමරිකාවේ වුණත් Apple iPhone වගේ දේවල් ගත්තොත් ඒව දෙන්නේ මේ කොන්ට්‍රැක්ට් එකක් එක්ක. මේ කොන්ට්‍රැක්ට් එක බිඳිනවා නම් ජපානේ ගත්තත් අරකේ මුදල් කොටස අපි ගෙවීමට බැඳිලා ඉන්නවා බුද්ධික. ඒ මුදල් ගෙවන්න ඕනේ. වොරන්ටි ගැන කතා කරොත් එයාට ඇත්තටම වොරන්ටි එක අවොයිඩ් වෙනවා මේ වගේ දේවල් කරොත්.
අපේ යාළුවට ඇත්තටම ඒක මතක් කරලා දුන්නොත් හොඳයි නේද? දැන් මේක අන්ලොක් කරනවා වගේම ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න කියලා නේ.
ඔව් ඒක තමයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්න බුද්ධික.
මම සමීර මට දැනගන්න ඕනේ කොහොමද Skype වලින් voice recording නැත්නම් මේ වගේ offline තියෙනකොට කොහොමද voice recording යන්නේ කියලා. ඒ කියන්නේ මට පුළුවන්ද මගේ Skype එකෙන් call එකක් මේ වගේ record system එකකට use කරන්න පුළුවන්ද කියන එක මට දැනගන්න ඕනේ. මොකද ඒ settings මම හෙව්ව හොයාගන්න. හැබැයි හොයාගන්න බැහැ.
හරි. ප්‍රශ්නය පැහැදිලි වෙන්නේ නැති සමීර අහන්නේ මේකට අපි ගිය වැඩසටහනේ උත්තර හදන්න නේ
ඔව් දැන් එයා ඇහුවේ මේ ඔෆ්ලයින් තියෙන වෙලාවට
කොහොමද
අපි ඔෆ්ලයින් නෙමෙයිනේ ඔන්ලයින් තියෙන එක
අපේක ඔන්ලයින් තියෙන අපි සොෆ්ට්වෙයාර් එකක් යොදාගෙන තමයි අපි රෙකෝඩ් කරන්නේ එයාට ඔෆ්ලයින් වෙලාවේදී මේක රෙකෝඩ් කරනවා නම් මං කලින් කිව්වා වගේ මේ Skype voice mail කියන ෆැසිලිටි එක ගන්න ඕනේ එතකොට
කලින් ෂෝ එක ඇහුවනම් හරිනේ
ඔව් කලින් ෂෝ එක ඇහුවනම් හරි මොකද මේක පැහැදිලි කරන්න ඕනේ අපේ තියෙන සිස්ටම් එක ඔන්ලයින් තියෙන සිස්ටම් එකක් තියෙන්නේ අපි හැමතිස්සම අපේ Skype එකක් log වෙලා ඉන්නවා ඒකෙන් අපි software record වෙන software එකක් install කරලා තියෙනවා ඒ software එකෙන් තමයි record වෙන්නේ හැබැයි Tamanට මේ වගේ දෙයක් කරන්න ඕන computer device අතර මන් කරලා තියන්න බැරි නම් එකම විසඳුම තමයි Skype voice mail ගන්න එක. ඒක ගත්තාම වෙන්නේ offline වෙලාට කවුරුහරි call කරොත් ඔයාගේ Skype voice mail එකට යනවා. ඊට පස්සේ Skype එකෙන් log වුණාම එක message එකක් එනවා voice mails මෙච්චරක් තියෙනවා. අහන්න පුළුවන්. ඔයාට ඕන තරම් duration එක ගන්න පුළුවන්. හැබැයි මේකට මුදල් ගෙවන්න ඕනේ. නැතුව කරන්න පුළුවන් ක්‍රම තියෙනවද කියලා හයි Skype online තියාගන්න බැරි නම් කරන්න විදිහක් නැහැ. ඒක සෑහෙන පිළිතුරක් වෙන්නද කියලා හිතන මොද්දිකනේ.
ඔව්.
ඊළඟ අපි යමු අපේ අලුත් විශේෂාංගයට මේ tech news
ඒ වගේම gadget ගැන නේ
ඔව් gadget ගැන
ඔව් Kindle 2 එක release කරලා තියෙන Amazon එකෙන් සමහරට දන්නත් අහලා ඇති කලින් Kindle කියලා ebook reader එකක් නිකුත් කරලා තිබ්බා මේකේ අලුත්ම version එක Kindle 2 කියලා මේක කලින් version එකට වඩා ගොඩක් සැහැල්ලුයි ඒ වගේම සිහින් ඒ වගේම කලින් එකට වඩා බැටරි ලයිෆ් එකත් ගොඩක් වැඩි කියලා දෙනවා.
මලින්ද ඇත්තටම ඒක දැන් අපේ අහන කට්ටියට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. මේකේ මොනවද කරන්න පුළුවන්? මේක මොන වගේ ඩිවයිස් එකක්ද කියලා.
ඔව් දැන් අපි සාමාන්‍යයෙන් පොත් කියවන්නේ print කරපුවානේ. දැන් මේ Kindle එක කියන්නේ e-book reader එකක්. ඒකෙන් එතකොට අපිට පුළුවනි පොත්වල ඉලෙක්ට්‍රොනික් වර්ෂන් එක يعني PDF වගේ ෆයිල්ස් වලින් එන වර්ෂන් එක මේ ඩිවයිස් එකට දාගෙන අපිට ඕන තැනකදී ගිහලා කියවන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ ink display එකක්. ඒ කියන්නේ සාමාන්‍ය LCD වගේ නෙවෙයි. ඒ හින්දා මේ සාමාන්‍ය পেපර් එකක් මත print කරපු විදිහටම මේ අපිට බලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි බැටරි ලයිෆ් එකත් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ.
හරි මේ අපේ මේ මේ තිලිනලා මේ අලුත් වැඩක් කරලා තිනවා මොකද්ද මේ ටයිම් 1 2 3 4 5 6 7 8 9 0 කියන්නේ
මේ ඒක ඇත්තටම මේ කියන්නේ ජීවිතේටම එකපාරක් එන අවස්ථාවක් අපි සාමාන්‍යයෙන් මේ software වලදී හරි කියන්නේ හුඟක් programming languages වල ටයිම් ස්ටැම්ප් unix ටයිම් එකනේ පාවිච්චි කරන්නේ ඒ කියන්නේ 1970 ජනවාරි පළවෙනිදා මධ්‍යම රාත්‍රියේ නේද බුද්දක?
ඔව්.
මධ්‍යම රාත්‍රියේ ඉඳලා කොච්චර තප්පර ගාණක් ගියාද කියලා තමයි ඒකෙන් බලන්නේ. එතකොට දැන් එදා ඉඳලා දැනට තප්පර ඒ කියන්නේ අද දවසේ තමයි ට්‍රිලියන 1යි මිලියන 234යි sorry ට්‍රිලියන 1යි බිලියන 234යි මිලියන 567යි 890ක් තප්පර යන වෙලාව ඒ කියන්නේ ඒක සටහන් වෙන්නේ 1 2 3 4 5 6 7 8 9 බිඳුව විදිහට ටයිම් ස්ටැම්ප් එක සටහන් වෙන්නේ තව පැය කීපයකින් නේද බුද්ධි?
මං හිතන්නේ පාන්දර 3යි ගන්නට විතරනේ.
ඔව්. ඒක මේ ඒ සිද්ධ වෙන එතකොට හෙට උදේ.
ඔව්. ඒකට වෙබ්සයිට් එකක් තිබුණා නේද? දාලා
ඔව් කවුන්ඩවුන් එකක් දාලා තිබ්බා.
ඔබ කවුද දැන් හැදේ වෙබ්සයිට්
එක? අපේ ඔෆිස් එකේ කට්ටිය තමයි ඒක හැදුවේ.
හරි අපි ඒක ලින්ක් එකක් දාමු නේද?
ඔව් අපි ඒ සයිට් එකේ ලින්ක් එකක් දාමු.
මම මේ මම දැක්ක විකිපීඩියා එකේ තියෙන ඔය ලීප් ඉයර්ස් මේ කවුන්ට් කරලා නැහැ කියලා.
ඔව් සාමාන්‍යයෙන්
ලීප් sorry ලීප් ඉයර්ස් නේ මේ
ලීප් සෙකන්ඩ්ස් නේද?
ඔව්.
හරි. එහෙනම් අපි මේ ඊළඟ එකට යන දනිෂ් කපිට් එක ඉන්නවද?
ඔව්.
මේ දනිෂ්ක මේ මොනවාද මේ A level වල සිලබස් එකට IT එනවා කියලා කතාවක් තියෙනවා මොකද්ද දන්නේ ඒක නේද?
මොකක් නේද දැන් 12 වසර සහ 13 වසර ඒ කියන්නේ දක්වා දි වෙන මේ පාඨමාල ඒ කියන්නේ විෂයක් හඳුන්වලා දීලා තියෙන කියන එක ප්‍රධාන විෂයක් වශයෙන් මේ තොරතුරු තාක්ෂණය ඒකෙදි Python කියන ක්‍රමලේඛන භාෂාවත් ඇතුළත් කරලා තියෙන කියන programming language එක මේක periods එක කියන්නේ කාලච්ඡේද 600ක් කියන්නේ අවුරුද්දක ඇතුළත 12 වසරකට 13 වසරකට ඇතුළත් වෙලා තියෙන සතියකට periods 10 ගානේ අවුරුද්දයකට ඉතින් මේක මේ ප්‍රොපෝස් කරලා තින්නේ විද්‍යාව කලාව වාණිජ කියන ඕනම කියන්නේ අංශයක සිසුන්ට මේක ප්‍රධාන විෂය වශයෙන් තෝරගන්න දැනට හැබැයි UGC එකෙන් මේක මේකට අනුමැතිය ලැබිලා නැහැ කියලා ආරංචිය තියෙන එක කියන්නේ අනුමැතිය ලැබෙනවා කියන්නේ මෙහිමයි දැන් කලාව විෂයක් කරපු සිසුවෙකුට ඉංජිනේරු උපාධියක් ගන්න බෑනේ ලංකාවේ මේ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලකින් ඉතින් ඒ කියන්නේ අනුමැතිය ලැබිලා තියෙන්නේ ශුද්ධ ගණිත ඒ කියන්නේ ගණිතමය විෂයන් සහ මේ රසායන විද්‍යාව වගේ ඉගෙනගෙන. ඒ වගේ මේකෙදිත් මේ දාම අනුමැතිය ලැබෙලා නැහැ මේ මේ විෂය කරොත් එහෙම කොහොමද ඉදිරියට යන්න පුළුවන්ද කියලා උපාධියක් දැරීමට. ඒ වගේම තවත් තියෙනවා මේ ඒ කියන්නේ 12 වසරට පමණක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන තොරතුරු තාක්ෂණය මේකෙදි කාලච්ඡේද කියන්නේ පීරියඩ්ස් 60කින් සමන්විත වෙච්ච විෂයත් තමයි හඳුන්වලා දෙන්නේ මේකෙදි මේ පැස්කල් සහ VB පැස්කල් හෝ VB විෂුවල් බේසික් ඉගෙන ගැනීමට අවස්ථාවක් තියෙනවාලු මේක මේ අවුරුද්දේ පටන් ගන්න ඉන්නේ හැබැයි දැන් මේ විත්ති බුද්ධිගර මේ කියන්නේ ගුරුවරුන්ගේ පුහුණු කිරීමත් අවසන් කරලා කියලා ආරංචිය තියෙන්නේ ඒ කියන්නේ දැන් UGC එකෙන් අනුමැතිය ලැබුණ වහාම මේ මේක පටන් ගන්නයි කියලා තියෙන්නේ මේක මේ පාඨමාලාව කියන්නේ ඉදිරියට එන සිසුන් සඳහා ඉතින් අපට ලැබුණ ආරංචියක් විතරයි ඉතින්
ඕ ලෙවල් වලට තියෙන IT කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒක ගොඩක් උනන්දුවෙන් ගන්නව නේද
ඔව් ඒකේ ඊළඟට තව වැදගත් දෙයක් තමයි ව්‍යාපෘතියක් තියෙන තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියක් මේ 11 වසරට දැන් 10 සහ 11 වසරට තොරතුරු තාක්ෂණ ඉගෙනනවා වගේම මේ අර ඒක තියෙන හැබැයි මේ තොරතුරු තාක්ෂණ વિશે මේ කියන්නේ අනිවාර්ය විෂයක් විදිහට නෙමෙයි Tamanට අවශ්‍ය නම් දැන් අර කෘෂිකර්ම વિશે තෝරගන්න වගේ මේ තොරතුරු තාක්ෂණ ඕලෙවල් වලට තෝරගන්න පුළුවන්. ඉතින් 11 වසරදී ඒකට මේ ප්‍රොජෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් ගොඩක් වටිනවා මේ ඒ අඩු මේ කියන්නේ ඕලෙවල් එද්දිම මෙහෙම ඉගෙනගෙන එනවයි කියන්නේ අර දෙකේ පහසලේදී මේ අවස්ථාව ලැබෙනවා කියන්නේ ගොඩක් හොඳයි මේ රටේ අනාගතය දරුවන්ගේ අනාගතය.
ඔව්
අනිත්ක ඔය ප්‍රොජෙක්ට්ස් මේ පාසලේදී කරලා යනවා එක ගොඩක් හොඳයි. මොකද පළවෙනිම පටන් ගන්න වෙන්නේ නැත්තම් විශ්වවිද්‍යාලේ නැත්තම් කෝස් එකක් කරනකොටනේ. ඒ පාසලේදී එහෙමයක් කරපුවම අර කලින් අපි වෙන තැනකට ගිහලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් ඒක ගැන හොඳ දැනුමක් ඇති වෙනවා.
කලින් අපිට මොනවද තව නිවුස් වලට ඇත්තටම අද නම් ඔච්චරයි දෙන්නේ නේද?
ඔව් නිවුස් වලට කියන්නේ ඇත්තටම මේ ගොඩක් දේවල් කතා කරන්න කියලා තියෙන ඇත්තටම අපිට පුළුවන් නම් මේකට සහභා ඇත්තටම ඒක පටන් ගන්න නම් අපිට ගොඩක් ඒ වෙනුවෙන් දේවල් කරන්න පුළුවන් එනේ බුද්ධික.
ඔව් ඒක ඊළඟ වැඩසටහනේදී අපි කියමු. ඇත්තටම අලුත්ම දෙයක් අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගැන ගොඩක් විස්තර කියමු. මම හිතන්නේ පාසල් පද්ධතිය ඒ වගේම ඒ සම්බන්ධ දෙයක් තමයි.
ඔව් හරි බුද්ධික. දැන් අපිට මේ යුනිකෝඩ් ගැන සිංහල මේ ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිබ්බා. මේ දැක්කද බුද්ධික කියවමක බලන්නේ ප්‍රශ්න දෙක තුන.
ඇත්තටම එකක් අහලා තිබුණේ යුනිකෝඩ් වල සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලානේ.
ඔව්. අනේ ඒ කියන්නේ යාට අකුරු ටයිප් කරන්න බෑ කියලා ප්‍රශ්නයක් තිබ්බා නේද?
ඒ කියන්නේ යාට සාමාන්‍ය අකුරු ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම ස්පිලි, පාපිලි, රකාරාංශ ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට ගැටලු දිනවා කියලා තිබුණේ නේ.
ඔව් ඒක තමයි. අනිත් එක තමයි අර තව එක්කෙනෙක් අහලා තිබ්බා නමත් එක්ක කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ එක්කෙනෙක් තමයි මේ කසුන් රණතුංග කියලා එක්කෙනෙක් අහලා තියෙන්නේ. එයා කියලා තිනවා මේ ලියන ලියන්න පුළුවන් බට් මෝ ලියන්නේ කොහොමද කියලා අහලා තිනවා. තව අහලා තිනවා මේ ප්‍රශ්න කියන්නේ ලියද්දි පා යටින් දාන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මේ මම මේ තවත් මේ පොඩි අපේ දසුන් සමීර අපිත් එක්ක සම්බන්ධලා ඉන්න ඇත්තනම දසුන් සමීර යුනිකෝඩ් ගැන ගොඩක් දක්ෂ කෙනෙක්. දසුන්
හලෝ
අයිබෝන් දසුන්
අයිබෝන්
මේ දසුන් මේ අපිට මේ සිංහල ගැන ලොකු ලොකු ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි මේ අර මේ හැමෝම දන්න එකක් මේ කුමාර කියලා කෙනෙක් අහලා තිනා සිංහල x දැන් සිංහල Windows XP service pack 2 වල දිනම් කිසි ගැටලුවක් නැතුව වැඩ කරනවා. නමුත් මේ service pack 3 දැම්මහම අර language bar එකේ නිකන් question mark දෙකක් වගේ තමයි මේ සිංහල select කරන එක පේන්නේ නේද?
මේ ඒ කියන්නේ ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ කලින් සිංහල දාලා තිබිච්ච computer එකට service pack 3 එක දැම්මොත් නේද?
ඔව් ඒක තමයි. දැන් මේකට මොකක් හරි විසඳුමක් තියනවද? ඔයා පාරේ ඉන්න වගේ දැසන් අපිට ඇහෙන්නේ
මේ කතා කාල තමයි ඉන්නේ.
කතා කරන්න පුළුවන් කමක් තියනවද දැසන් නැත්නම් පස්සේ ගන්නද?
ආ නෑ හරි කමක් නෑ. කියන්නේ මේ මෙහෙමයි. දැන් එතනකොට අපිට සිලබස් එක يعني මේ සිලබස් සයිට් එකේ දීලා තිනවා link එකක්. ඒකේ තිනවා beta version එක තාම තියෙන්නේ. ඒ වුණාට ඒක ඇදී සාමාන්‍ය සාර්ථකව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අපිට කීබෝඩ් එක හරියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතනදී පොඩි ගැටලුවක් එනවා. මොකද සමහර වෙලාවට ප්‍රායෝගික ගැටලුවක් එනවා. ඒකේ අර ලැන්ග්වේජ් බාය එක නැති වුණොතින් එතනින් එහාට ඒක සමහර වෙලාවට අයි ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. මම කියන දේ පැහැදිලි වුණාද?
ඔව් ඔව් මොකද දසුන් මේ වාක්‍යවලට ඇසේ මාත් එක පොඩ්ඩක් බැලුවා. මාත් එතන ඒක දැක්කේ නැහැ. මොකද දැන් සර්විස් පැක් 3 දාලා සිංගල් ලැන්ග්වේජ් බා දැන් අතන ලැන්ග්වේජ් සිලෙක්ටින් බා එක අපි නැති කරගත්තොත් අර කන්ට්‍රෝල් පැනල් එකට ගිහලා අපි ආයි ලැන්ග්වේජ් බා සිලෙක්ටින් බා එක ඇඩ් කරන්න ගියාම මේ ඔප්ෂන් එක ඩිසේබල් වෙලා තියෙනවා නේද දස?
ඔව් ඒක ඇත්තටම මම හිතන්නේ ඒක අපේ මේ අපි මුලින් හිතුවේ ඒක මේ අපේ පැච් එකේ වරදක් කියලා. බලනකොට ඇත්තටම මේක Microsoft එකේ සර්විස් පැක් 3 එකේ තියෙන ගැටලුවක්.
ඔව් ඒක ඇත්තටම අර රෙජිස්ටර් එඩිට් එකකින් හදන්න පුළුවන් නේද?
ඔව් හොට්ෆික්ස් එකක් තියෙනවා. හැබැයි හොට්ෆික්ස් එක ගන්න නම් මම මතක හැටියට ඒක රෙජිස්ටර්ඩ් Windows XP version එකක්
තියෙනවා. ඔව් ඒ කියන්නේ නැත්තම් අර ඉන්ස්ටෝල් කරන්න බෑ පැච් එක.
දසුන් දැන් සර්විස් පැක් 3 වලදී මේ ලැන්ග්වේජ් බාය එකේ ගැටලුවට අමතරව මොනවා හරි සිංහල ටයිප් කරනකොට ගැටලු තියෙනවද?
සිංහල ටයිප් කරනකොට ගැටලුවක් නැහැ. මොකද අර මේ අපිට මේ හම්බ වෙන පැච් එකත් එක්කම يعني සිලබස් එකෙන් දීලා දෙන පැච් එකත් එක්කම සාමාන්‍ය අපේ අර ටයිප් කරනකොට වෙන අර පහසු කරන මුදුගාගයක් තියෙනවානේ. ඒ software එකත් ඒකත් එක්කම ඉන්ස්ටෝල් වෙනවා. ඒකෙන් දෙතනින් ගැටලුවක් නැහැ. ඒක ඉන්ස්ටෝල් කරගන්න පස්සේ.
ඔව්. එතකොට මේ දසුන් තව කෙනෙක් අහලා දිනා මේ සිංහල ටයිප් කරන්නේ කොහොමද? මී කියලා ලියන්න පුළුවන් ලයාට මේ මෝ කියලා ලියන්නේ කොහොමද කියලා අහනවා. තව මේ ප්‍රශ්න කියලා ලියද්දී පා එකට යටින් දාහන්නේ කොහොමද කියලා අහලා තියෙන ප්‍ර කියලාන්න. ඇත්තනවා මේ මේක නම් යතුරු බෝරු ගැන දැනුමක් නැතිකම කියලා නේද දසුන් ප්‍රශ්නේ?
ඔව් ඔව් ඇත්තට මෙහෙමයි සාමාන්‍ය භාවිතා කරනකොට යතුරු පොරව හරියට ඉගෙන ගත්තනම් ওই ප්‍රශ්නේ නැතු වෙනවා ඇත්තටම යුනිකෝඩ් තාක්ෂණත් එක්ක කතා කරනකොට අපිට ඔක දීර්ඝව කතා කරන්න වෙනවා සාමාන්‍ය භාවිතා කරන කෙනෙක් තමයි හිතන්නේ මේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ඕනේ කියලා සමාජයට මම හිතන්නේ ඔය මේ කියපු එක්කෙනා මේ අපේ අර සිලබස් වලින් දෙන අර ටයිප් කරන මුදුකාංගේ අතුලත් කරන්න නැතුව ඇති
ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ අර සිංහල කියලා අර ස්ටාර්ට් වෙනකොට අයිලස් වියන්නක් ටාස්ක් බාර් එකට එන්නේ ඇත්තනම මේක දසුන් සිංහල යුනිකෝඩ් සියබස් සයිට් එකේ දෙන ෆුල් පැච් එක ඉන්ස්ටෝල් කරනම මේ ඔක්කොම හරියට ඉන්ස්ටෝල් වෙනව නේද
හරියටම ඉන්ස්ටෝල් වෙනවා මොකද දැන්ට දීලා තියෙන පැච් එක ඉස්සර පරණ අපිට ටිකක් ලොකු වැඩක් කරන්න තිබ්බා දැන් නම් ඇත්තනම එක වන් ක්ලික් වගේ නම ඒක සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල්
කරන්න ඒක හොඳ ඕ හොඳම වැඩේ තමයි මේ සියබස් සයිට් එකට ගිහිල්ලා දැනට තියෙන මේ අලුත්ම එක අරගෙන ඉන්ස්ටෝල් කරා නම් මේ ප්‍රශ්නේ හරියනවා මම හිතනවා මෙයා විජේසේකරේ අතුරු පුරව පාවිච්චි කරන්න කියලා නැත්තම් මේ ඔන්ලයින් කීබෝඩ් පාවිච්චි කරගෙන එන ප්‍රශ්නද දන්නේ මොකද මේ කීබෝඩ් ලේඅවුට් එක නම් ඇත්තටම මේ අපිට ලින්ක් එකක් දාන්න පුළුවන් විජේසේකර වලට නම් නේද බුද්ධික
ඔව් ඒක අපිට සයිට් එකේ දාන්න පුළුවන්
ඕ හරි දසොන් ඊට අමතරව
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
ඕ හර්ෂ අහන්න
මේ මමත් ඔය SP3 එක පස්සේ දැම්මේ සිංහල වලට පස්සේ ඊට පස්සේ මටත් ඔය සිංහල මේ ෆොන්ට් එක මේ යුනිකෝඩ් එක පෙන්වන්න නැතුව ගිහින් අර ලැන්ග්වේජ් බාර් එකේ ඊට පස්සේ අර පැච් එක මම ඒ විදිහටම දැම්මා දැන් Chrome browser එකේ විතරක් සිංහල දැන් මම අයන්න ටයිප් කරලා දෙවෙනි අකුර ටයිප් කරනකොට අයන්න නැකේ පළවෙනි
අකුරම තමයි. ඔකට අපි මේ කලින්ද දන්නා මම හිතන්නේ උත්තරේ. ඒක අපේ මේ Chrome socket එකේ component එකේ වරදක්. ඒක ඊට පස්සේ ඒකලොන් අලුත් development එකේදී හදලා තිබ්බා.
ඔව් ඒ කියන්නේ ඕ ඒ කියන්නේ stable version එක 1.x කියන versions පාවිච්චි කරනවා නම් මේ සිංහල ගැටලුව දිනනවා. හැබැයි 2x versions වලදී මේ ප්‍රශ්නේ නැහැ. හැබැයි එතකොට ඔයාලට වෙනවා හර්ෂ මේ Chrome එකේ AI දෙනවා මේ channel selector tool කියලා tool එකක්. web එකේ search කරනනම් Chrome channel selector tool කියලා. ඒ කියන්නේ ඔයාගේ update එක එන්නේ stable release එකක් එන update ද වාගන්නේ නැත්නම් beta release වල එන update ද නැත්නම් developer release වල එන update ද ගන්න කියලා. දැන් ඇත්තටම මම මලින්ත බුද්ධික අපි හැමෝම පාවිච්චි කරන්නේ developer release එකේන update තමයි පාවිච්චි කරන්නේ.
අපි අත්දැකීමෙන් කියන්නේ දැන් ඒක stable version එක කියලා ඒකේ නම තිබුණාට developer version එක stable නැහැ කියලා හිතන්න එපා. ඒක Chrome එක ගොඩක් stable අපි පාවිච්චි කරනද කියන්නේ තාම නම් crash වුණ නැහැ ඇත්තටම අපේ අදී.
ඔව් ඒක හැබැයි අපේ office එකේ එක්කෙනෙක් crash කරා. මොකද මේ ඒකත් මටත් මේ මටයිලක ඔයා crash කරන දෙනවා මම crash කරා කියලා. මේ ඒකත් එයාටත් හරි happy එකක් කියලා තියෙන හැබැයි අර මුළු browser එකම crash කරන්න බැර නා ඒක tab එකක එක page එකක් විතරයි crash කරගත්තේ. browser එක කිසිම දෙයක් වුණ නැහැ ඒ විදිහටම වැඩ කරා.
ඔව් ඒක crash වෙලා නැහැ.
ඔව් ඇත්තනම ගුවත් Firefox වලදි වෙන ප්‍රශ්න නම් ඉලා
නැහැ. ඔව් ඒක නිසා හරිද මම හිතන්නේ ඔය Chrome වල ගැටලුව තියෙන හැම දිනාටම කරන්න පුළුවන් දේ තමයි channel selector කියන tool එක අරගෙන ඒකෙන් Chrome developer එකට update කරගන්න.
අපි link එකක් දාමු නේ channel
selector. දැන් මමත් මේ දැන් හරිම දුකෙන් මේ notepad එකේ ගහලා type කර කර ඉන්නේ හරිම කරදරයි ඒක.
ඇත්තටම මේ හොඳට සිංහල ටයිප් කරන්න පුළුවන් මොකද දැනට මම Chrome පාවිච්චි කරනවා කියලා ලියපු post එකේ ඉඳන්ම ගොඩක් post හැම එකක්ම ලිව්වේ Chrome වල ඉඳන් blog එකේ. ඉතින් ඒක නිසා සිංහල වැඩ කරන්නේ නැහැ කියන එක මම Chrome developer release එක නම් පිළිගන්නේ නැහැ. මොකද තිබ්බ ගැටලු ඔක්කොම निराකරණය වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ දසුන් පාවිච්චි කරන්නේ Chrome නේද?
ඔව් මම දෙකම පාවිච්චි කරනවා ඇත්තටම. Chrome තමයි වැඩි එකක් පාවිච්චි කරන්නේ. ඒ වගේම මට මේ තව පොඩි දෙයක් කියන්න ඕනේ අපේ අර Windows 7 එක තියෙන ගැටලු නේද?
ඔව් Windows 7 එක නම් හැතරම Windows 7 වල සිංහල රෙන්ඩරින් නම් දසුන් ඉහළම මට්ටමක පවතිනවා.
ඒක තමයි Windows 7 වල ගැටලුව. ඒ කියන්නේ මේ මට වඩා හොඳට මේ කාලින් ගදන්න ගැටලුවක් ඇත්තෙම නැහැ. ඒක තමයි තියෙන
ගැටලුව. එකම එක ගැටලුව ඇත්තනම දසුන් තිබ්බේ අපිට. ඔයාලට මතක ඇති අර ඔව් විජේසේකර කීබෝඩ් එක අපි ඒ කියන්නේ ඇත්තටම Windows 7 වලට කිසිම පැච් එකක් දාන්න ඕනේ නැහැ සිංහල දාන්න. ඒක තමයි ලොකුම වටිනාකම මේ ඔව් ඒක ඒ වුණාට එකම එක ගැටලුවක් මයි මේ දැක්කා අපි මතකද මේ අර කොයන් එහෙම ගහනකොට කොම්බෝ කලින් ගහන එක පොඩි ප්‍රශ්නයක් තියෙන කෝ කරන්න ගියාම කරන්න බෑ
ඒකට අපි අර අපිට සිලබස් එකේ හම් වෙන සොෆ්ට්වෙයාර් එක දැම්මම ප්‍රශ්නේ හරියනවා ඒ සොෆ්ට්වෙයාර් එක අපිට අර ඒකෙ තියෙන EXE එකයි DLL එකයි කොටු කරගත්තත් ඇත්තටම වැඩ කරනවා.
ඔව් ඒ කියන්නේ ඇත්තටම EXE එක කොහෙට හරි DLL එක එක තැනකට දාලා ඒක ස්ටාර්ට්අප් එකකට දාගත්තනම් කම්පියුටර් එක බූට් වෙනකොට ස්ටාර්ට් වෙන්න කිසිම කරදරයක් නැතුව මේ ඇත්තටම මටත් හිතුණා විජේසේකර කීබෝඩ් එකකට මාරු වෙන්න ඕනේ කියලා මොකද මේ දැන් Windows 7 වල වැඩ කරනකොට මොකද අනිත් තියෙන ගොඩක් softwares වැඩ කරන්නේ නැහැ ඔය මේ phonetic type තියෙන keyboard. ඒක නිසා Windows 7 නම් ඇත්තටම සිංහල වලට හොඳ අනාගතයක් කියන්න පුළුවන්. අනිත් අයට මොන හරි ප්‍රශ්න තියෙනවා දසුන්ගෙන් අහන්න. හරි. ප්‍රශ්න නැහැ කියලා තමයි හිතන්නේ දසුන්නේ. ඔව් දසුන්නේ එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක.
කාලින්ගේ මම නම් බය හිටියේ මේ දසුන් මේ පාරේ ඉඳලා මොකක් හරි කරගනින්ද කියලා අපලෝ.
ඔව් ඇත්තටම දසුන්
පොඩ්ඩක් අතුල්ට ආවා ඊට
පස්සේ. ඔව් ගොඩක් ස්තුතියන් දෙනවා ඇත්තටම දැන් මේ වගේ අපිට සම්බන්ධ වෙච්ච එක ගැන ඒ වගේම ඉදිරියේදීත් අපිට ඔය වගේ
නැ ගැටවලදී අනික මේ මට තවත් දෙයක් කියන්න දෙන අපේ අසන්නන්ට මේ අපේ ෂෝ එක මේ එඩිටර් ෂෝ එකක් නෙමෙයි. අපි මේකේ තියෙනවා කපල කොටලා අයින් කරන්න. ඉතින් ඒක නිසා අර මේකේ ටිකක් අර ලයිව් ගතියක් තියෙනවා කතා බහ ගන්නකොට අහල පහල සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. මොකද මේක අපි ප්‍රොෆෙෂනල් විදිහට තියාගන්න උත්සාහ කරනට වඩා බුද්ධික අපි බලන්නේ මේක සුහදත්වයකින් මේක සැබෑ විදිහට කට්ටිය ඉදිරිපත් කරන්න නේද?
ඔව්. ඒතර මේක අපි මේ තැහැල්ලුවෙන් කතා කරන හැමදේම.
ඔව් මොකද?
එහෙම නැති වුණාමත් නිදිමත වෙනවනේ
කට්ටිය. ඔව් ඒක තමයි. මේ වගේ වුණාම හිනාවේ අප්පා මේගොල්ලන්ට මේකත් කරන්න බෑ කියලා නෑ. ඇත්තටම අපිට ඉතින් ඕක කලින් ඕක වෙනම වොයිස් රෙකෝඩින් එකක් අරගෙන අපිට මේකට එඩිට් කරලා දාන්න බැරි කම නෙමෙයි. අපි ඉතින් ඒ වගේ දේවල් එච්චර මේ ඕනේ නැහැ කියලා
තමයි මොකද ඇත්තටම රෑ 12ක් පහු වෙලා නේ.
ඔව්. ඒක නෑ ගෙවල් වල යන්න නැත්නම් දසුන් නේ නං සමාහෙන්න ඕනේ මේ මහ රෑ කතා කරන්න මන්න වෙලා බලන්නේ නැද්ද ගෝල් කරා.
ඔව් දසුන් නේ
ඇත්තටම අපි ගිලාගෙන හැමෝම මේ වෙලාව ගැන කතා කරන්න දෙන්නේ
නැහැ. අපි මෙතන ඉන්නේ හැමෝම ඉතින්. එහෙනම් බොහොම ස්තුතියි දසුන් අපිත් එක්ක සම්බන්ධ වුණාට. දවසක අපිත් එක්ක ඇවිල්ලා මේ අපි යුනිකෝඩ් ගැන මේ වැඩසටහනක් කරමු දසුන්.
ඔව්
අතන අපි කරමු මේක. එහෙනම් සුබ උදෑසනක් කියලා කියනවා දනිෂ්ක කිව්වා එහෙනම් බොහොම ස්තුතියි දනිෂ්ක.
සුබ උදෑසනක්. හරි. ඕකේ.
ඊළඟ වැඩසටහනට යමු මේ අපේ ගේම් ගැන ප්‍රශ්න වර්ගයක් තිබ්බා තිලින මේ ඒවට කොහොමද උත්තර දෙන්නේ? ගයන් අහලා තිබ්බා ප්‍රශ්නයක් දැක්කද තිලින
මේ? අපෙන් අහලා තිබ්බා මේ Vista වල එයා කියන ඔරිජිනල් ගේම් සීරිය එක කොපි කරපු එකක් Vista වල වැඩ කරන්නේ නැහැයි කියලා. හැබැයි මේක මේ මං හිතන්නේ කොපි කරද්දී ඒ ඔරිජිනල් සීරීස් වල උඟක් වලට ප්‍රොටෙක්ෂන් සිස්ටම්
ඔව් කොපිරයිට් ප්‍රොටෙක්ෂන්
කියලා තියෙනවා. ඒ ප්‍රශ්නේ පැහැදිලි කරොත් මං හිතන්නේ එයා කියන්නේ ඔරිජිනල් CD එකකින් ක්ලෝන් එකක් කොපි එකක් අරගෙන ඒක වැඩ කරේ නැහැ කියලා නේද?
ඒක data error එකක් එනවා කියලා කියනවා. ඒ කියන්නේ උඟක් වලට data error එන්නේ
copyright ප්‍රශ්න.
copyright ප්‍රශ්න.
එහෙම නැත්නම් රොම්ගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. අනිත් එක මේ ගොඩක් අයද මට මේ CD write කරනකොට දැකපු ලොකු අඩුපාඩුවක් කරන මේ write කරන්න බුල උඩරිම ස්පීඩ් එක දාලා write කරනවා.
ඒක දානවා කලින් අනිත් එක දැන් අර දැන් ගොඩක් software වල දිනන මේ write කරපු copy එක validate verify කරන්න
බුල. ඔව් data validation
කියන්නේ. ඒ verification එක skip කරලා දානවා. අපි ඇත්තට මේක වෙලා යන හින්ද කරන වැඩක්.
ඔව්
ඒ වුණාට මේ ඒක කරනව නම් හොඳයි. ඒකට
මේකෙන් බලා ගන්න
පුළුවන් නේද? හවුරු කරගන්න පුළුවන්. අපේ මම අපේ ඔෆිස් එකේ වුණත් ගොඩක් කට්ටිය කියනවා මගේ ROM එක වැඩ කරන්නේ නැහැ කියලා. මම බලනකොට දැන් ROM එක write කරන්න පුළුවන් 52x වලින්. CD එක දාලා write කරනවා 52x වලින්. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නේන්නේ write කරනකොට ඉතින් මොකද දේ එකක් ඉන්නේ. ඕ ගාන write කරලා දාලා ටග් ගාලා ඉවර වෙනවා. හැබැයි දැන් ගොඩක් අපි පාවිච්චි කරන CD වල දෙන ගුණාත්මක බව අඩුකම නිසා මේ high speed writing වලට support කරන්නේ නැහැ. අනිත් එක අර ගොඩක් වේගෙන් write කරන නිසා මේ 1 and 0 අර මේකේ තියෙන groove එකේ තියෙන pattern එකේ depth එක ගොඩක් අඩුවෙන් වදින්නේ. ඒතකොට ඉතින් අර එච්චර හොඳ නැති ROM එක වගේ දැම්මොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට මේ එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ ප්‍රශ්නේ තියෙනවා. වෙන මොනා හරි කියන මෙයාගේ ROM එකේ ප්‍රශ්නයක් වෙන්නත් බැරිද තිලන මේක?
ඔව් මම හැබැයි ROM එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒත් මෙයා කියනවා CD දෙකක්ම ඒ විදිහට try කරා කියලා.
ඔව් දෙකම ROM එකේ දෙකන දෙකම නම් ROM
එකේ ROM එකේ වෙන CDs උත් එහෙම ප්‍රශ්නයක් තියනවද කියලා අපිට මේ දැනගන්න තියෙනවා නම් හොඳයි.
ඔව් මම ඔය කිව්වහම මතක් වුණා මේ මගේ එක්කෙනෙකුත් මේක ඇත්තටම මේ ඔරිජිනල් CD ගුවම එක්කෙනෙක් මේ PS2 වල ගේම් වගේක් ගෙනල්ලා කම්පියුටරේ දාගෙන දාන්න පුදුම try එකක් දාලා තිබ්බා. ඒකත් මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් මෙතන කියලා නේද? හරි. තවත් ඕගොල්ලෝ මේ හර්ෂයි තිල්න එයාද පොඩ්ඩක් අපේ කට්ටියට අලුත් දෙයක් ගේම් ගැන කියලා දෙන්න ලෑස්තිලා ඉන්නා නේද?
ඔව් අපි මේ මමයි හර්ෂයි කතා කරන හැදී කොහොමද LAN ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් වල ප්ලේ කරන්න හදපු ගේම්ස් ඉන්ටර්නෙට් එකෙන් ප්ලේ කරන්න කොහොමද කියලා කතා කරන්න හැදුවද නේද හර්ෂ?
ඔව්
ඒකට තියෙනවා
ඒක ගැන පොඩ්ඩක් විස්තර කරත් මේ මොකද්ද LAN කියන්නේ ඉන්ටර්නෙට් එකේ වෙනස
ලෑන් කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා නෙවෙයි එකම තැනක. ඒ කියන්නේ ලෑන් එකම තැනක ඉඳන් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා.
ඒකේ වෙනස තියෙන අර දැන් අපි සමහර ගේම්ස් වල වැඩ කරන්නේ ලෑන් මෝඩ් එක විතරයි නේද? එහෙම උදව් වෙනවා.
ඔව්. ඒවා කොහමද ඔන්ලයින්, ඒ කියන්නේ අපේ යාළුවෝ එක්ක එහෙම කනෙක්ට් වෙලා ප්ලේ කරන්නේ කොහොමද කියලා තමයි.
උදාහරණයක් විදිහට දැන් මමයි තිල්නා ඉන්නේ තැන් දෙකක. අපි දෙන්න ලෑන් එක නෙමෙයි ඉන්ටර්නෙට් එකේ. අපි දෙන්න ලෑන් එක වගේ ගේම් එකක් ගහන්න ඕන නම් අපි එක්තරා software එකක් install කරලා ලෑන් එකක් වරු ලෑන් එකක් හදලා.
ඔව්.
අපි දෙන්න එතකොට එකම network එකේ ඉන්න වගේ පෙන්නනවා. ඒක ආධාරයෙන් අපි ගේම් එක ප්ලේ කරනවා. හැබැයි අපි ඇත්තටම ඉන්නේ ඉන්ටර්නෙට් එකේ.
ඔව්. ඒකට මේ තියෙනවා නොමිලෙම ලබා ගන්න පුළුවන් software එකක් Hamachi කියලා. Hamachi.cc කියන website එකකින් ගිහින් download කරගන්න පුළුවන් ඒ software එක. ඒකෙන් පුළුවන් අපිට virtual, ඒ කියන්නේ VPN කියලා කියන්නේ virtual private network එකක් හදාගන්න. ඊට පස්සේ ඒ virtual private network එක ඇතුලේ, ඒ කියන්නේ ඒ network එකට join වුණු කට්ටියට පුළුවන් local area networks වලට support කරන games ඒ local area network එක ඇතුලේ play කරන්න.
Co-op mode කියලා කියනවා නේද? ඔය mode එකට games වල එන.
ඔව්.
එතකොට සමහර games තියෙනවා එක ටීම් එකක හතර දෙනෙක් ඉන්නවා නම් අනිත් ටීම් එක කම්පියුටර් එකත් එක්ක අපි ප්ලේ කරන්නේ. එතකොට මේ හතර දෙනා LAN එකක් විදිහට හදාගෙන අපි කම්පියුටර් එකට එරෙහිව මේ අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්.
ඔව්.
Hamachi එකෙන් තමයි අපි මේ LAN එක හදාගන්නේ.
ඔව්. ඒ වගේම මේ Hamachi එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඒකෙන් පුළුවන් network එකක් හදාගෙන ඒ network එකේ username password යොදාගෙන කට්ටියටම join වෙලා යාළුවෝ ටික එකතු කරගන්න. ඒ හුඟක් games, ඒ කියන්නේ local area network play කරන්න පුළුවන් games හුඟක් ඒවා Hamachi හරහා play කරන්න පුළුවන්.
ඔව්. අනිත් එක මට මතක් වෙන්නේ සමහර games තියෙනවා multiplayer block කරන ඔය අපේ හුඟක් කට්ටිය ගන්නේ pirate copies නේ.
ඔව්.
ඒවල multiplayer block වෙනවා. ඉතින් හැබැයි උනට මේගොල්ලන් LAN එක block වෙන්නේ නැහැ.
ඔව්.
Co-op mode block වෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ Hamachi install කරගෙන LAN එකක් හදාගෙන play කරන්න පුළුවන්.
ඔව්. අපි Hamachi download කරන links ඒ වගේ guides ටිකක් අපේ website එකේ දාමු නේද හර්ෂ්?
ඔව්. ඒක අපි දාමු.
මේ ඔය Hamachi මට නිකන් මට ගැටලුවක් ආ. දැන් ඔය Hamachi වගේ පාවිච්චි කරනකොට මොන වගේ internet connection එකක්ද තියෙන්න ඕනේ කියලා?
අනිවාර්යයෙන්ම ADSL වගේ තියෙන්න ඕනේ
නේද? ADSL සාමාන්‍ය home connection එකක්, ඒ කියන්නේ 512 connection
එකක්. ඔව්. ඒ කියන්නේ අපේ මලිත්ත වගේ HSDB තියෙන අයට මේක කරන්න අමාරුයි නේද?
HSDB fast නම් පුළුවන් නේද? හැබැයි ping එක බලපානවා.
ping delay එක නම් හරියට ඇත්තටම HSDB වල 500 තැහින් තියෙනවා මේ ලංකාවේ ඇතුළේ. මොකද ඔය දැන් Hamachi වගේ software පාවිච්චි කරනකොට ඕක ඇමරිකාවට වගේ ගිහිල්ලා නේද ආපහු එන්නේ.
ඔය Hamachi server එකට ගිහින් තමයි එන්නේ. ඒක නිසා ප්‍රශ්නක් තියෙනවා.
අර ඩිලේ තමයි දැන් අපි SLT ADSL තමයි හොඳම games වලට. මොකද අනිත් operators ලා ලංකාවේ ඉන්න මේ internal network එක, ඒ කියන්නේ දැන් හිතන්න dialogue to mobitel කියලා ඒගොල්ලෝ නෑ dialogue to lankabel කිව්වොත් dialogue සහ lankabel අතර direct connection එකක් නැහැ ලංකාව ඇතුලේ. routing වෙන්නේ මේ වෙන රටවල් වලට ගිහිල්ලා තමයි ආයි ලංකාවට එන්නේ. එතකොට අර games වලට අවශ්‍ය කරන network latency එක ගොඩාක් වැඩි. ඉතින් දැන් අපි first person shooter game එකක් වගේ ගහුවොත් එහෙම අපි ලිල්ලක් තියලා වින තප්පරයක් වගේ යනවා එයාට වදින්. ඉතින් ඊට වඩා හොඳයි මේ ගේම් එක නොගහ
ඉන්නේ.
ඒ ප්‍රශ්නේ තියෙන නිසා හුඟක් තාම SLT තමයි ඉතින් network ping එක හොඳම. මේ අනිත් ප්‍රශ්නේ මේ අර කාලින් කිව්වා වගේ HSDP ඒ තාම මම හිතන්නේ රවුට් කරන්නේ පිටරට ඉඳන්. පිටරටින් නේද?
නෑ, එහෙමත් නෙමෙයි හර්ෂ. මේ මොබයිල් කියන ප්‍රශ්නේදී මේ ඇත්තටම මේ latency වැඩි. මොකද මේක මීඩියම් දෙක තුනක් ට්‍රාන්ස් වෙනවනේ. එකක් තමයි මොබයිල් එකේ ඉඳන් ටවර් එකට එන රේඩියෝ ලින්ක් එක. එතනදී එක හොප් එකකට වඩා, ඒ කියන්නේ රේඩියෝ වලදී ඇත්තටම වේගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා මේ A ඉඳන් B වෙනකන් යන්න. ඊට පස්සේ ටවර් එකේ ඉඳන් ආයි බේස් ස්ටේෂන් වල ඉඳන් ආයි ඒගොල්ලන්ගේ ස්විච් වලට යනකොට තව එකක් වෙනවා. එතකොට එතනත් ආයේ රේඩියෝ ලින්ක්
එකක් ඇතුළු වුණත් අර මීඩියම්ස් ගොඩක් මාරුන් නිසා
මීඩියම් ගොඩක් කන්වර්ට් වෙන එක අනික මේවා පැකට් ස්විචින් කියලානේ කියන්නේ. ඇත්තනම පැකට් ස්විචින් කියන එකේ අදහස මේ HSDP වලදී ඩේටා මේ පැකට් එකක් එක කෙනෙක්ට දීලා ටික වෙලාවක් ඉඳලා තමයි අනිත් එක්කනට දෙන්නේ. එක දිගට ඩේටා ට්‍රාන්ස්ෆර් එකක් මෙතෙන්දි වෙන්නේ නැහැ.
ස්විච් වෙනවා වැඩි.
ස්විච් වෙනවා වැඩි. ඒක නිසා HSDP එකේ ඩිලේ වැඩි වෙන්නේ ඇත්තටම මිලිසෙකන්ඩ්ස් 100කට එහා පැත්ත යනවා හොඳම නෙට්වර්ක් එකක් උනා.
ආහ්.
ඒ කියන්නේ
ඒක ගේම්ස් වලට අනුමත කරන්නේ ගොඩක් වෙලාවට 100 150ට වඩා අඩු.
ඒක නම් ඉතින් කවදක්වත් වෙන්නේ නැති දෙයක් මොබයිල් ආදී. මොකද හොඳ රටකට ගිහලා පිට රටක හොඳ දැනකට ආවත් ඒක පොඩ්ඩක් අමාරුයි. ඒක අඩු කරගන්න සාමාන්‍ය 100 වගේ කියන්නේ ඒගොල්ලන්ගේ මේ කියන්නේ මේන් බේස් ස්ටේෂන් එකට වගේ යන්න පුළුවන්. ඊට වඩා නම් අමාරු. අනික මේක හැමතිස්සෙම කන්ටිනියස් එක විදිහකට තියෙන්නෙත් නෑ. මේක වෙනස් වෙන හැමතිස්සෙම.
ඔව් ඒක තමයි ගේම්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද මේ එක දිගටම කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. එකපාරක් හරි ඩිස්කනෙක්ට් වුණොත් ඒ කියන්නේ ගේම් එකෙන් එලියට
යනවා. කනෙක්ට් වෙන්න
වෙනවා. ඔව්.
ඒ වගේ ප්‍රශ්න එනවා.
එහෙම ප්‍රශ්නක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ එහෙමනම් දැන් දැනට
අමාචිගෙන අපි කොහොමද දාමු පොඩි ගයිඩ් එකක් සයිට් එකේ.
ඔව්.
එතකොට දැන් ඕගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක ඇටියට ගේමින් කරනවා නම් ADSL එකක් ගන්න ඕනේ නේද? ඒ කියන්නේ අතන නෙට්වර්ක් ගේමින් කරනවා.
ඔව් අපි මේ කාටවත් මේ ෆේවරේෂන් කරනවා නේ උනාට ඉතින්
අද ගේමින් කරන්නේ හොඳ හොඳ දේ හොඳයි කියලා කියනවා නරක දේ නරකයි කියනෝන්නේ නේද හර්ෂ?
ඔව් ඒක ඇත්ත. දැන් මමත් ඇත්තටම පාවිච්චි කර කර හිටියේ SLT නෙමෙයි දැන් මම SLT වලට ආවා. මේ
SLT වලට මාරුනා නේද?
දැන් පොඩ් එකකට කලින් ඩිස්කනෙක්ට් වුණා මේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ADSL වල.
ඔව් ඒක මෙහෙමයි මට මතකයි එක කාලයක් ඔය මට මේවා ඉදින් ප්‍රොවයිඩර්ගේ නම කියන්නේ නැතුව මං කියන්නේ කි මොකද නැත්නම් කි කට්ටියගේ මොකද මම බ්ලොග් එකේ කිව්වා හැමෝටම බයින් එකයි කරන්නේ කියලා. මේ එක ප්‍රොවයිඩර් කෙනෙක්ගේ මම GPRS පාවිච්චි කරන කාලේ ඉතින් මම මේගොල්ල ඇත්තටම අපේ ඔෆිස් එකට කනෙක් වෙන අපි VPN පාවිච්චි කරනවා. ඉතින් මම මේගොල්ලන් කස්ටමර් සපෝට් එකට කතා කරලා කිව්වා මෙහෙමයි මට මේ ඇත්තටම ඕගලන්ගේ මේක ඇත්තටම ඒ කාලේ GPRS වලින් හැරි මට කනෙක් වෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මේ මට VPN කනෙක් වෙන්න ඕනේ. අපෝස මේ අපි මේ මේක දෙන්නේ ඉන්ටර්නෙට් යන තම මිසක් වෙන ඒව කරන්න නෙමෙයි කිව්වා. ඉතින් ඔයගේ උත්තර තමයි ඉතින් ඔයගේ ඒවට කතා කරනව ලැබෙන්නේ.
ඔව් තව දෙයක් මේ කියන්නේ මේ ළඟදි මගේ යාළුවෙක් Airtel HSDP අරගෙන තියෙනවා.
ඔව්
අපේ ඔෆිස් එකට කනෙක් වෙන්නේ VPN එක හරහා. යා සාමාන්‍යයෙන් කනෙක් වෙන්නේ.
ඔව්
දැන් එදා සැරේ කනෙක් වෙන්න ගියාම බැහැලු. බලනකොට ඒගොල්ලෝ IP වලින් කනෙක් වෙනේම හැම එකම බ්ලොක් කරලා. ඒකම තමයි එයා කිව්වේ මට.
මෙහෙමයි ගොඩක් දැනට ගොඩක් ප්‍රොවයිඩර්ස් ලගේ VPN වැඩ කරන්නේ නැහැ. Microsoft type VPN, ඒ කියන්නේ PPTP වගේ ඒවා වැඩ කරන්නේ නැහැ. IPs එකත් සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක මේ අය කරන්නේ මොන පරමාර්ථයක් මතද කියලා නම් මට තාම හිතා ගන්න අමාරුයි.
ඒ මගේ යාළුවා Airtel එකට ගොඩක් කතා කරලා තියෙනවා.
ඔව්.
කිසිම උත්තරයක් දෙන්නේ නැහැලු තාම ඉතින්.
මම
කිව්වා එහෙනම් ඉතින් අයින් වෙනවා කියන්නේ
කියලා. ඔව් ඕක මේ දැනට ලංකාවේ තියෙන ලොකුම මොබයිල් සමාගමේ තියෙන ප්‍රශ්නේ තමයි. මෙහෙම අපේ මිනිස්සුන්ගේ මම ඇත්තට මේ ගැන කතා කරමින් හර්ෂ මං කියන්නේ මේ දෙයක් හොඳ නැත්තම් ඉතින් ඒ දෙයත් එක රැඳිලා ඉන්න ඕනේ නැහැ නේද?
ඔයක ඇත්ත.
Tamanṭa හොඳ නැත්නම් Tamanṭa අවශ්‍ය දේ ලැබෙන්න මේක තමයි ඒ දැන් ඇත්තටම සර්විස් ප්‍රොවයිඩර්ලත් මේක ඒගොල්ලන්ගේ වාසියකට හරවගෙන තියෙනවා. මොකද අපි මොන ජරා දේ දුන්නත් මිනිස්සු යන්නේ නැහැ කියලා. ඉතින් කරන්න දේ මම නම් ඒක මට හොඳ නැත්නම් මට හරි සර්විස් එකක් දෙන්න නැත්නම් මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි හර්ෂ දැන් අපිට චොයිස් එකක් තියෙනවානේ. ඉස්සර නම් කම්පැනි දෙකයි හිටියේ. ඉතින් ඒක නැත්නම් අරක. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් එකක් නැත්නම් තව එකක් නේතිල්න. මොකද අදහස?
ඔව් හැබැයි දැන් ඔය ඉන්ටර්නෙට් ගැන බලද්දි නම් තාම අපිට එහෙම choices ගොඩක් නැහැ නේද මේ DSL කියන්නේ cable connection.
මෙහෙමයි ඇත්තටම වෙලා තියෙන්නේ මේ ඉන්ටර්නෙට් ගත්තාම මේ WiMAX මෙහෙමනේ අපේ අයගේ තියෙන දෙයක් නැහැ. දැන් ගොඩක් service providers ලා දෙන excuse එකක් තමයි මෙන්න මේක. අපිට මිලියන 2ක් customer ලා ඉන්න. අපිට මිලියන 20ක් customer ලා ඉන්න. අර ගොල්ලන්ට ඉන්නේ දෙන්න. ඒකයි ඒගොල්ලන්ගේ හොඳ. අපි ඇත්තනම් කස්ටමර් කෙනෙක් ඇරෙයිද අපිට වැඩක් නැහැ. ඒගොල්ලන් මිලියන 20ක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, තුන්දෙනෙක් ඉන්නවාද කියලා. හරියට බැලුවොත් මේ මිලියන 20ක් ඉන්නවද දෙන්න ඉන්න ඇයට වඩා සල්ලි දෙන්නේ පැර මිලියන 20 සල්ලි ගෙවනවා නේද හර්ෂ? එතකොට නෙට් එක එක්ස්පෑන්ඩ් කරනවා නම් ඒ වගේ දේවල් මේ කරන්න පුළුවන් නේ.
දැන් ADSL වගේ ගත්තත් ඒවයි මිල ගණන් කොහමද පිටරටත් එක්ක සස්සඳල වලද?
ගොඩක් කරලා ලංකාවේ ලාභයි. ඒක නම් කියන්නේ නෑ. මොකද ලංකාවේ ලාභයි කියලා කියන්නේ කනෙක්ෂන් එක ලාභයි. ලැබෙන ක්වලිටි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැන් මේ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වල බෑන්ඩ්විඩ්ත් ඇයි වෙනස් වෙලා තියෙන්නේ?
ඇත්තටම ADSL කියන අදහසින්ම තේරෙනවා මේ ඒකේ අදහස් කරන්නේ ගොඩක් අය ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න අවශ්‍ය වෙන්නේ ඩවුන් ලින්ක් එක මිසක් අප් ලින්ක් එක නෙමෙයි කියන එක තමයි හිතන්නේ ගොඩක් වෙලාවට. නේද බුද්ධිගේ? මේ කතාව හරි නේද මං කියන එක? මොකද දැන් ගොඩක් සමාගම් වලින් කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය වැඩි අප්ලෝඩ් කරන ප්‍රමාණය අඩුයි කියලා. ඉතින් මේක දැන් ඒ සඳහා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දීලා තියෙන දැන් අතන DSL වගේ දේවල් ගත්තොත් දෙපැත්තම ගොඩක් වෙලාවට ඒක සමානයි තියෙන්නේ. ADSL කියන එක ඒ කියලා කියන ඇස්ක්‍රෝ මෙම එක මට වචනේ හරියට
නැහැ.
ඇස් කියන එක ඒ කියන්නේ අදහස් කරන්නේ එක පැත්තකට වැඩි එක පැත්තකට අඩුයි කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාට සැටලයිට් කනෙක්ෂන් ගත්තත් ගොඩක් ඒවා ගත්තත් ඒක එක සමානම තියෙන්නේ. අපි එහෙනම් අදට මේක මෙතනින්
නවත්වමු නේද?
නවත්වමු නේද?
ඔව් නවත්වමු. ඒකම දැන් අපි අහගෙන ඉන්න අයට කියන්න දෙයක් තියෙනවා. අපි කලිනුත් කිව්වා අපිට වීඩියෝස් එහෙම සබ්මිට් කරලා දීුණා. සදීප අපේ ඒ වගේම තව කට්ටියට මොනවා හරි හිතෙනවා නම් ඒ කියන්නේ Tamanට සිංහලෙන් මොනවා හරි ටෙක්නිකල් ආටිකල් එකක් ලියන්න ඒ වගේම මොනවා හරි ඒ කියන්නේ අපි හිතමු software එකක් install කරන විදිය සිංහලෙන් install කරන විදිය ඒ වගේ මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් නම් ඒක ඒ වගේම මොනවා හරි ඉමේජස් දාලා ඒ වගේ ආටිකල් එකක් කරන්න පුළුවන් නම් එහෙම දේවල් හදලා අපිට එවන්න ඔයාගේ නමත් එක්ක එවන්න අපි ඒවා අපේ සයිට් එකේ පබ්ලිෂ් කරමු නේද කලින්.
ඔව් එහෙම කරමු. ඇත්තට මේක මේ හොඳයි එහෙම කරන්න පුළුවන් නම් අපිට.
ඇත්තටම දැන් ඉන්ටර්නෙට් වල ප්‍රධාන අරමුණ මම හිතන්නේ දැනුම බෙදාගන්න එක. ඒකෙදි බ්ලොග් සැහෙන්න උදව් වෙලා තියෙනවා.
ඔය වගේම අපි දැන් හිතුවටත් වැඩිය මේකෙදි එක වෙනව නේද? ඒ කියන්නේ අපිට ලැබිච්ච ප්‍රතිචාර වලින් ඒක පැහැදිලි වෙනවා.
ඔව් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර නම් ලැබෙන ඇත්තටම කට්ටියකින් අපිට.
ඒ කියන්නේ අපිට දැන් අපි වැඩසටහන් මේ 4 වෙනි එක උනාට කරන්නේ
අපේ පොඩි ඉඩියාවක් තිබුණ නේද? වැඩසටහන් වල මේ නම්බර් ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම දැන් මොකද කට්ටිය මේක ටිකක් කට්ටියට කන්ෆියුස් වෙන්න පුළුවන්. ඇත්තට අපි පළවෙනියෙන් කරපු වැඩසටහන ඇත්තටම ටෙක් කතා වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මිසක් ඇත්තටම හරි ෂෝ එකක් නෙමෙයි නේද බුද්ධික?
ඔව් ඒකෙදි අපි ඇත්තටම කතා කරේ අපි ඊළඟ සතියේ නම් මොනවද කරන්නේ? මේක පටන් ගත්තේ කොහොමද? ඒ වගේ දේවල් ඒකම කලින් කියන්න ඕනේ අපිට දැන් මේ පටන් ගන්නකොට පොඩි දෙගිඩියාවක් තිබුණා නේද? අපි මේ හරි වැඩක්ද කරන්නේ? ඒක හරියයිද? ඒ වගේ දේවල් දැන් අපි මේ අපි ගොඩක් දුර ඇවිල්ලා නෙමෙයි. දැන් මුල හරියදීම අපි ෂෝ 3ක් කරාට පස්සෙත් අපිට තේරෙනවා ඇත්තටම අපි හරි තැනකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඇත්තටම මේ يعني කට්ටියගේ අවශ්‍යතාවයකට තමයි අපි මේක පටන් ගත්තේ කියලා.
ඔව් ඒ කියන්නේ ඇත්තටම මේක වුණ හැටි කිව්වා නම් මට දවසක් තිල්න කතා කරලකෝ අපි රේඩියෝ එකක් කරමු
කියන්නේ.
ඒ කියන්නේ ඒක නිකන් විනා ඊට පස්සේ පවුදා මම බුද්ධිකට අපි රේඩියෝ එකක් කරනවා අපි හෙට ඔහෙ එනවා. විනාඩි මම හිතන්නේ අපි
දවසක් දෙයක් ඇත.
ඔව් ඇත්තටම ටෙක් කතා කියන කන්සෙප්ට් එක මගේ ඔළුවේ හැදිලා අපි සයිට් එකක් හදන්න ගොඩක් කල්ලිය මේ උත්සාහ කරා. ඒක ඇත්තටම රේඩියෝ එකක් කරන්න නෙමෙයි හැදුවේ මේක බ්ලොග් එකක් කරා.
ටෙක් බ්ලොග් එකක්
කරන්න ඕක ඉතින් මේක ඩිසයින්
ඇදී තිබිලා
අපි කතා කරලා ඕක කරේ. ඊට පස්සේ ඇත්තටම මේ සයිට් එක හැදිච්ච එක සහ මේක පෝස්ට් කරපු එක අතර සයිට් එක නම් අපි ඩොමේන් එක රෙජිස්ටර් කරලා සයිට් එක දාලා
ඒක නම් විනාඩි ගානක්
ඇත්තටම මේක මතක් කරොත් එහෙමද අපි මුල් දවසේ එකතු වෙලා වෙන දේවල් කතා කර කර ඉඳලා අන්තිමට මේ හවස තමයි වැඩේ පටන් ගත්තේ.
ඔව් ඇත්තටම මේ පූර්ව වාසනාවක දනිෂ්කත් එතන ඉඳන් අපිත් එක්ක ඇවිල්ලා හිටියා. දනිෂ්ක අපිත් එක්ක ඉන්නව නේද?
ඉන්නවා.
මේ සමා වෙන්න ඕනේ මේ අපේ බුද්ධි ගේට මේ දෙලා මේ net එක කේබල් එකට පයින් ගහලා.
ලොකු
අපි ටෙලිකොම් එකට
පොඩි පොඩි කට්ටිය විසින්.
අපි ටෙලිකොම් එකට බැන්න මේවයි ADSL ගැන හොඳ කිව්වා විතර ADSL කැපුවා කියලා.
නෑ මම හිතුවා SL ටිකෙන් අහන් ඉඳලා වැඩේ දුන්නා.
හරි එක් කතාවලා මේ ඇත්තටම මේ හොඳ ඒ කියන්නේ මන්නම් ඇත්තටම සතුට දෙනවා මට ලැබෙන ප්‍රතිචාර ඒ කියන්නේ මට ලැබෙන ප්‍රතිචාර කියලා කියන්නේ අපිට ලැබෙන ප්‍රතිචාර පෞද්ගලිකුණක් කට්ටිය කතා කරලා කියනද අපේ ඔෆිස් එකේ ආය වුණත් අහලා කියනවා අපිත් දැහුවා කියලා කියනවා. ඉතින් ඒකත් ලොකු දෙයක් කියලා හිතෙනවා. මොකද කවුරු හරි මොන හරි අහලා හොඳයි කියනකොට අපි දන්න අපේ ගොඩක් වැරදි ඇතිනේ බුද්ධික මේ ෂෝ එක කරනකොට අපිට ඇත්තන අපිට මොකද මේ කමියුනිකේෂන් ගැන වක්කත් මේ මීඩියා ගැන වක්කත් අපි කාටවත් අදහසක් තියන
කියලා
අත්දැකීමකුත් නැහැ.
අපි අදත් කතා කරේ අපිට මේ තාම හරියට මේ මයික් එකට කතා කරගන්න ඒ කොහොමද කියලා කියන්නේ හඬ පාලනය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ.
ඔව් මාත් සමහරවිට එහා පැත්ත හැරලා කතා කරනවා මට පස්සේ මේ graph එකේ මොකද අඩු කියලා බලනකොට තමයි තේරෙන්නේ නා මම මයික් වෙන්නේ කතා කරන්නේ කියලා. ඉතින් හැබැයි මේ අද නම් මේ හැබැයි අපේ ගිය පාර show එකේදී පොඩි voice quality වලදී ප්‍රශ්නයක් වුණා මේ අපි encoding කරනකොට පොඩි අඩුපාඩුවක් කියලා බුද්ධික නේද? අනික මේ තවත් අද අපේ open source කට්ටියට හොඳ කතාව මොකද අපි ගිය පාර recording එකට යොදාගත්ත software එක නෙමෙයි මේ පාර යොදාගත්තේ අපි Audacity කියලා open source software එකක් තමයි අද අපි යොදාගන්නේ.
මෙතන ඉඳන් අපි ඒක තමයි පාවිච්චි කරන්නේ
බලන්න. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම open source කියන එකට අපි ගොඩක් කැමති. ඒ කියන්නේ ඇත්තටම හොඳ දේවල් වෙන දේ තැනක් නේද දනිෂ්ක?
අනිවාර්ය.
ඔව්. ඒ කියන්නේ ඉතින්
කියන්නේ අවශ්‍ය තැනදී භාවිත කරන එක තමයි ඉතින් තියෙනවා.
මගේ නම් ඇත්තටම software එකකින් මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ මගේ අවස්ථාවේ ලේසියෙන් ඉක්මනට ඉටු කරගන්න පුළුවන් නම් ඒක මම සාමාන්‍යයෙන් බලන්නේ මේක නිදහස් බුදුකාංගයක්ද නැත්නම් මේක මුදල් දීලා ලබා ගන්න ඕන එකක්ද කියලා. මම දන්නේ අනිත් එක අදහස් කොහොමද කියලා. දෙකේම හොඳ නරක හැම එකේම තියෙනවා.
හොඳ දෙයක් නම් open source එකත් closed source එකත් මම නම් පාවිච්චි
කරනවා. ඔව් මාත් එහෙම තමයි. අපි හැමෝම මෙහෙමයි කියලා මම හිතනවා. දනිෂ්කත් එහෙමනේ නේද දනිෂ්ක?
මම හිතන්නේ ලිනක්ස් වල ඉඳන් දන්නවනේ. එදා මේ අර Firefox 3.1 එක ගැන පොඩ්ඩක් අපි කතා කරගෙන යද්දී අර මේ තාක්ෂණික network එකෙන්ද දෙන්නේ නැහැ. ඔයා කියපු එක ප්‍රශ්නේ මට ඇහෙලා තිබුණ නැහැ.
ඔව්.
ඔයා හෙව්වා එතනදී මේ සිංහල වල කොහොමද status එක
කියලා මේ
3.1 එක.
ඔව්
ඔව්. එතකොට දැනට අපි 3.1 සඳහා Firefox වල අපි ප්‍රතිශතයේ තියෙන ට්‍රාන්ස්ලේෂන් percentage එක 83% නිම කරලා තියෙනවා.
ඔව් හරි දනිෂ්ක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ UI වල තියෙන ඒ කියන්නේ මූණතේ තියෙන දේවල් error messages වගේවා 100% වගේ ඉවර කරලා තියෙන දනිෂ්ක.
83%.
ඔව් ඒ කියන්නේ ඇත්තටම
අපිට බලපාන ඒ කියන්නේ මූණට පේන්න තියෙන සියලුම දේවල් වගේ අපි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන. ඒ කියන්නේ Firefox 3.0 වල ආපු කොටස් ඒ වගේ මූණතක් මේකෙදිත් අපිට බලාගන්න
පුළුවන්. ඇත්තටම මොන වගේ දේවල්ද දනිෂ්කතාව කරන්න ඉතුරුලා තියෙන help වගේ දේවල්ද මොනවද දන්නේ නේද?
help එක නම් කාලින් මේකෙදි තියෙන්නේ Mozilla support කියලා. කියන්නේ Sumo කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒක වෙනම project එකක් විදිහට යන්නේ. ඒකට ඕනම කෙනෙකුට මේ support.mozilla.com එකට ගියා නම් ඒ කියන්නේ මේ දැන් අපි help එකට ගියොත් එහෙම ඉන්නේ මේ Mozilla ඒ කියන්නේ Firefox එකත් එක්ක මෙන්න help එකක් නෙමෙයි ඉන්නේ. ඒක කෙලිම redirect වෙන්නේ මේ web පිටුවකට යන්නේ. ඉතින් එතනදී අපිට මේ help එක ඒ කියන්නේ සහායක පිටු බලන වගේම අපිට පුළුවන් ඒක පරිවර්තනය කරන්න උදව් වෙන්න පුළුවන්. නැත්නම් අපිට ඒකට content දාන්නත් පුළුවන්. ඒක තමයි මේ විශේෂයක් තියෙනවා මේ help එකේ නම්. ඒ කියන්නේ සාමාන්‍ය help එකකදී අපිට බෑ මුකුත් තොරතුරු අන්තර්ගත කරන්න. මේකෙදී අපිට අවස්ථාවක් තියෙනවා මේ අපිට දේවල් දාන්න පුළුවන් උදව්වක්. වශයෙන් ඒ කියන්නේ අපිට කෙනෙකුට අවශ්‍ය නම් සිංහල ගැන සම වැඩිපුර විස්තරයක් දාන්න ඕන ඒක අපිට ඇතුළත් කරන්න පුළුවන්.
ඔව් හරි දනිෂ්ක. මේ ඇත්තටම මේ ඒක හොඳ අදහසක්. මේක එහෙනම් විවෘත ආරාධනාවක් අපේ සිංහල ඇත්තටම ගොඩක් කට්ටිය කැමති අයට නේ දනිෂ්ක උදව් කරන්න පුළුවන්.
අනිවාර්යෙන්.
ඔව්
මොකද මේ community project එක කියන්නේ ප්‍රජා ව්‍යාපෘතියක්. ඕනම කෙනෙකුට මේකට දායක වෙන්න පුළුවන්. හැමෝටම මේකයි ඉති.
අපේ මේ ඇත්තනො ටෙක්නොලොජි ගැන කියන මේ මලින්තට එකපාරටමපත් වෙලා මේ වචනේ තරණය එහෙම කියන එක මේ WordPress 2.7.1 නයිල කියලා. මලින්ද කොහොමද WordPress සිංහල 2.7.1 සිංහල එක දැන් තත්තේ?
ඔව් දැන් ඒක රිලීස් කරලා තියෙන්නේ. දැන් ගන්න පුළුවන්.
ඒ කියන්නේ ගොඩක්
අය වැඩි වෙනසක් උනේ නැහැ ඉඳන් ඉච්චර ප්‍රශ්නයක් නැහැ.
ඔව් ඇත්තනම ඒ කියන්නේ මලින්ද අපි WordPress එක ඇත්තනම අපි කියන්න බෑ මලින්ද 100%ක්ම ඉවර කරලා තියෙන්නේ නේද සිංහල කරන එක.
ඔව් හරි ඉවරම කරලා දාලා තියෙන්නේ.
ඒක ඉවරක් කරලා. එහෙනම් අදට අපි නවත්තමුද දැනට විනාඩි 54ක් එකයි. පැය විනාඩි 54. අපේ තිල්න බුද්ධික හර්ෂ
කට්ටිය දැන් මේ කට්ටිය රහන්නත් ඉතින් ඔය වෙලාවම ඉන්නේ පෑනේ.
ඔව් අපි නම් කතා කරා ඉවරයක්.
ඒකයි ඒකම අපි හිතනවා ලබන සතිය අපිට අලුත් වෙනසක් එක්ක එන්න පුළුවන්. එනේ වෙනස් වැඩසටහනක් එක්ක.
ඔව් තව තාක්ෂණික දියුණුවත් කරන්න අපි උත්සාහ කරනවා. මේකට තව අලුත් දේවල් ඇඩ් කරන්න කට්ටියට.
ඔව් අනිවාර්යයෙන්.
නේද? කාලේ පිළිමද ගැටලුවක් මිසක් අපිට හැබැයි මේ ගොඩක් කට්ටිය හොඳයි කියනවා නිසා මේක නරකවල නම් කවුරුත් කිව්වේ නැහැ නේද?
කියන්නේ.
ඒක නිසා
නරක කියන්නේ අපේ අඩුපාඩු ගැනත් මේ
ඔව් ඇත්තටම මේ දැන් ඇත්තටම මේක සම්මන් දන්න දැන් ප්‍රවීණ කීප දෙනෙක්ම අහනවා. ඒ අයට අපේ අඩිපාඩු ද ගොඩක් අය ඉතින් අපේ මූණට කියන්න කැමති දන්න ඒ වුණාට ඒවා කියන්න කියලා
කියනවා.
මොකද තරහ වෙන්නේ නැහැ. ඔව් තරහ වෙන්නේ නැහැ. මොකද දැන් මටම තේරෙන දැන් මම බස හසුරනකොට අපි නිකන් යාළුවොත් එක්ක කතා කරනකොට පාවිච්චි කරන භාෂාව පාවිච්චි කළා. එතකොට සමහරලාට ඒ වචන දැන් පොඩි ළමෙක් අහනකොට සමහරලාට ඒක දෙමෝපියක් කැමති වෙන්න පුළුවන්. නේද දනිෂ්ක අපි ඒක ගැන ගොඩක් කතා කරා මේකට කලින්. මොකද අපි බස හසුරනකොට ඒ වචන එහෙම සමහරලාට දැන් අඩු ගානේ මචං කියන එක වුණා සමහරලාට පොඩි ළමෙට ඒක හොඳ නැති වෙන්නත් පුළුවන් නේ සමහර දෙමව්පිය ඇත්තටම කැමති නැහැ. මොකද මටත් මතකයි මම පොඩි කාලේ උඹ කිව්වත් අපේ අම්මලා බයිනවා. ඉතින් ඇත්තටම මේ ඒක නිසා ඒ වගේ දේවල් ඕගොල්ලෝ දැක්කත් ඒවා අපිට කියන්න. මේ වගේ දෙයක් කතා කරනකොට අපි අතේ මොන හරි අත්‍යරදි වෙනවා නම් ඒ වගේ දේවල් වුණන්නේ තිල්න.
ඔව් අනිවාර්යයෙන්.
හැමෝටම මේ මට කියන්න දෙයක් තියෙනවා. අපි ටෙක් කතා හැමදාම සිකුරාදාට තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට අපි ගොඩක් වෙලාට බුද්ධි ගිරිද වෙනකොට ඒක පබ්ලිෂ් කරනවා නේද?
ඔව් සෙනසුරාදා වෙනකොට වගේ අපි දානවා.
ඔව් දානවා.
ඒකම ප්‍රශ්න අහන අයට අපි කියන්නේ බ්‍රහස්පතින්දා හවස වෙනකොටවත් ඒ ප්‍රශ්න ලැබෙන්න සලස්වනවා නම් අපිට සූදානම් වෙන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්නෙට ඉක්මනින් උත්තරයක් ගන්න පුළුවන්.
ඔව් අනික මේ Skype එකේ දැන් ගොඩක් අය මේ Skype එක සෙල්ලම් කරනවා කියලා කියන්න බෑ. එයාට ඒක අමුතු දෙයක් වෙලා තියෙනවා. මේ අපෙන් ගොඩක් අහන්නේ මේ Skype එක වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් කට්ටිය නිකන් කෝල් දීලා බලනවා මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක වැඩ කරන්නේ මෙහෙම ඒ අර ගෑන් ළමෙක් දාලා තියෙනවනේ අපි ඒ ගෑන් ළමයා කතා කරලා ඉවර වුණාට පස්සේ වාගේ පණිවිඩය කියන්න. මොකද්ද කියන්න ඕනේ කියලා. ඊට පස්සේ එන්න. අනිත් එක අපේ සහෝදර මේ බ්ලොග් ලියන අයගෙන් වෙබ්සයිට් තියන අයගෙන් අපි ඉල්ලන පොඩ්ඩක් අපේ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා නේ බුද්ධි. ඒක ඇත්තටම බැකප්ත්ව කරන ඉල්ලීමක්.
ඔව් ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ඒ කියන්නේ අපේ සයිට් එක ගැන අනිත් අයට දැනගන්න.
මම
හිතන්නේ මේකෙන් අපි කියන්නේ වෙන කිසිම අරමුණක් නැහැ. නැත්නම් අපිට මේකෙන්
අපි ලාභයක් ලබන්නේ නැහැ.
අපි ලාභයක් ලබන්නේ නැහැ. මේක ඒ කියන්නේ මේක අහන අපේම ජනතාවට තමයි මේකෙන් මොනවා හරි සේවයක් වුණොත් දෙන්නේ. හිතා ඒකට පොඩි සපෝට් එකක් දෙන්න කියලා.
ඔව් ඒ කියන්නේ ඇත්තටම අපේ වෙබ් එක ලින්ක් එකක් දාලා එහෙම නැත්නම් බ්ලොග් ලියන කෙනෙක් නම් අපේ සයිට් එක ගැන පොඩ්ඩක් ලියලා මෙහෙම දෙයක් කියලා. මොකද අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සයිට් එක කමර්ෂල් දෙයක් කරන්න. අපි ඇඩ් එකක්වත් මේකේ දාන්නේ නැත් ඒකයි. නේද තිල්න?
ඔව්.
ඉතින් මේක කරන් යන්නේ අපි මෙතන ඉන්න කට්ටියගේ වේදමෙන් ඇත්තටම මොකද සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ගන්න දෙයක් නෙවෙයි. ඇත්තනම අපි දන්නවා අපි ඉගෙන ගන්න කාලේ අපිට දෙයක් ගැන දැනගන්න ගියාම අපි කොච්චර දුක් විඳද කියලා නේද තිල්න?
ඔව් ෆෝරම් වල
අහලා අහන්න කෙනෙක් හරියට නැහැ නේ බුද්ධික. අද වුණත් අපිට දෙයක් සාමාන්‍යයෙන්
දැනගන්න. ඔව් තවම ඇත්තටම සමහර අලුත් දේවල් ගැන වැඩ කරන්න ගියාම ඒ ගැටලුව තියෙනවා.
ඉතින් මම මට නම් ගොඩක් මං හිතන්නේ මගේ දුරකථන අංකයේ වෙබ්සයිට් එකේ තියෙන ගොඩක් කට්ටිය කතා කරලා එක එක ප්‍රශ්න අහනවා. කවදක්වත් ඒක මම කරදරයක් කියලා හිතන්නේ ඇත්තටම මම කැමති ඕන කෙනෙක්ට උදව් කරන්න. මේ ඉතින් ඒ වගේම මේ අපි ඉදිරියේදී අනිත් අයගේ නම්බර දාන එක හොඳයිද මොකද බුද්ධික කියන්නේ?
ඔව් ඇත්තටම අපි ඒක පොඩ්ඩක් සලකා බලමු
නේද? ඔව් ඒක තමයි.
මේක කොටම කෝල් වෙනකොට.
ඔව් ඒක පොඩ්ඩක් බලමු. අනිත් එක මේ තියෙන එකක් තමයි අනේ අපිටෙන් ප්‍රශ්නයක් අහපු සැනෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපිට එහෙම එකපාරටම මේක කරා ගිය පාරත් අපි කිව්වා නේද තිල්න?
ඔව්
මේ ඉතින් ඒක නිසා ඒ ගැන සමාය වෙදිනා ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහපු ගමන්ම අපිට උත්තර දෙන්න බැරි කමට. ඒ වුණාට අපි හැම සිකුරාදාම මේක කරනවා. එතකොට බ්‍රහස්පතින් දෙනකොට අපෙන් ප්‍රශ්නයක් අහලා තිබොත් ඊළඟ සතියේ අඩිමාරෙන් දවස් 7ක් ඇතුළත ඔයාට පිළිතුරක් ලැබෙනවා. ඔව් ඒ කියන්නේ අපිට උත්තර දෙන්න බැරි වෙච්ච මිස් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද සමහරවිට අපිට කාල වේලාවක් නැහැ මේ ලැබෙන ප්‍රශ්න ටික හරියට ගොනු කරගන්නවක්. මොකද හැමෝම රැකියාවල් කරනවා. ඉතින් ඒ අයට තියෙන වැඩ කටයුතු අනිත් වැඩ කටයුතුත් එක්ක මේකත් එක්ක ඒක නිසා අපි ඒගොල්ලන්ගෙන් සමාය දින හැම යම්කිසි අපි අතින් පොඩි වැරදීමක් වුණා නම්
ඒ අයගේ ප්‍රශ්න එකතු කරන ක්‍රමයක් අපි සතියෙන් සතිය දියුණු කරගෙන යනවා නේද?
ඔව් දැන් මේ අපි ඇත්තටම හතරෙනියට මේ කරන එක ඉතින් මේ වගේ තැනකට ආපු එක ගැන අපි ටිකක් සතුට වෙනවා. එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි කියලා මම කියනවා. තිල්න බුද්ධික මොන හරි කියන්න තියෙනවද අපි නවත්තුමු නදට?
අද අපි නවත්තුනේ. ඒ කියන්නේ
එහෙනම් දනිෂ්ක හර්ෂ ඉන්නවද අපිත් එක්ක?
ඔව් ඉන්නවා.
හරි එහෙනම් හැමෝටම සුබ උදෑසනක් කිව්ව එහෙනම්.
සුබ උදෑසනක්
එහෙනම්. සුබ උදෑසනක්. ඔව් ලබන සතියයි හැමෝම.
ඔව් මේ වගේ ටෙක් කතාවකින්.